හරි නේද? අපිට එතකොට චතුත්ති විභක්ති ප්‍රයෝග කතා කරගෙන ගියේ. ඒක අපි කොටසක් කතා කරලා ඉවරුණා නේද? දැන් තියෙන්නේ පච්චාසුන අනුපතිගින කියන අන්නේ ප්‍රයෝග කීපේ කතා කරගෙන යනවා. බලාගෙන යමු. පති ආකුබ්බස්ස සුනෝතිස්සච පති උපසර්ග ආ උපසර්ග పూర్ව වූ සු සවනේ යන ධාතුවේ ධාතු හුදී යෝගයෙහිද අනුපති පුබ්බස්ස ගී සබ්බේ ඉච්ඡේ ඉච්ඡස්සච යෝගී අනු උපසර්ග පති උපසර්ග పూర్ව වූ ගී සබ්බේ යන මේ ධාතුවේ යෝගයෙහිද පුබ්බස්සා ක්‍රියාය මුලින් සිදු වූ ක්‍රියාවෙහි යෝ කත්තා යම් කර්තෘ කෙනෙක් වීද සෝ සම්පදාන ඒ කර්තෘ සම්පදාන නම් වේ. භගවා භික්ඛු ඒතද ගෝච භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙය වදාළසේක. භික්ඛු භගවතෝ පච්චස්සෝසු භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. වා එසේ නැතහොත් භික්ඛු භගවතෝ ආසුනන්ති භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. පිළිවදන් දෙත් තොටොන්න කාරණාවක් කීවා. අපි ඒ ටික තව ටිකක් පැහැදිලි කරගෙන ඉමු. මෙතන මොකක්ද විස්තර කරන්නේ මේ ප්‍රයෝගයේදී? පති උපසර්ගයත් ආ උපසර්ගයත් මුලින් තිබිලා ඊට පස්සේ සූ කියන ධාතුව යෙදිලා ක්‍රියාපදයක් හැදිලා තියෙනවා නะ. එතකොට පච්චස්සෝසුම් පච්චස්සෝසි වගේ වචන හැදිලා තියෙනකොට පති උපසර්ග ආ උපසර්ග ධන සු සුනාති කියන ක්‍රියාපදේ හැදෙන විදියට. එතකොට මේ වගේ අවස්ථාවක මොකක්ද යෙදෙන ප්‍රයෝගය කියන එක තමයි මේ විස්තර කරලා තියෙන්නේ. මෙතන පැහැදිලි ඇති ඒක සටහනක් දාලා තියෙනවා.
ඔකේ ඒක ඊළඟ විස්තරය.
තොර මේ මෙතන වාක්‍ය දෙකක් තියෙනවා. භගවා බික්කු ඒතදවෝච කියන්නේ එක වාක්‍යයක්. ඊටම සම්බන්ධයි ඊළඟට වුණ සිදුවීම බික්කු භගවතෝ පච්චස්සෝසුම්. තොර මොකද්ද තේරුම? භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ වදාළ සේක. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා. මෙන්න මේ වාක්‍ය දෙකේ මුලින් සිදු වුණ කර්මය ක්‍රියාව තමයි මේ කීම. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මෙය වදාළ සේක. එතකොට මේ අවච වච ධාතුවෙන් හැදුණු අවෝච කියන ක්‍රියාපදේ තමයි මුල් ක්‍රියාව. ඒ ක්‍රියාවේ කර්තෘ, එහෙම නැත්නම් මුල් වාක්‍යයේ කර්තෘ දෙවෙනි වාක්‍යයේදී චතු සම්ප්‍රදානයට පත් වෙනවා කියන එක තමයි මේ රටාව ප්‍රීතිය. ඒක කෙටියෙන් ඒ නිසා මතක තියාගන්න. එතකොට මේකේ බික්කූ කියලා මේ ද්විතියාවෙන් තියෙන්නේ මේකේ අකතිත කර්මය. එහෙම නැත්නම් අප්‍රධාන කර්මය. මේ වච ධාතුව ද්විකර්මකයිනේ. දුහ යාච රුදි පුච්ච භික්ක සාස වච ආදය. අන්න මේ වච කියන පදයෙන් තමයි එතකොට අවෝච කියන වචනේ හැදෙන්නේ. ඒ නිසා ඒතං අවෝච කියන එක නේ ඒතදවෝච වෙන්නේ. අවෝච කියන්නේ එතකොට ද්විකර්මක ධාතුවකින් හැදුණු ක්‍රියාපදයක්. ඒකේ අප්‍රධාන කර්මය තමයි භික්කූ කියලා මේ තියෙන්නේ. ဒုတိယා බහුවචන පදේ. ତର මේකේ ප්‍රධාන කර්මය ඒතං කියන එක. මේ පෙන්වලා තියෙන්නේ ඒතං इति කතිත කම්මං. ඊට පස්සේ විස්තර කරනවා කුබ්බස්ස වචන කම්මස්ස කත්තා භගවා. මුලින් යෙදුණු කීම් කර්මයේ කීම් ක්‍රියාවේ කත්‍රු භාග්‍යවතුන් වහන්සේ. අන්න ඒ භාග්‍යවතුන් වහන්සේ කියන කත්‍රු පදේ දෙවෙනි වාක්‍යයේදී එහෙම නැත්නම් මේ පති ආපූර්ව සූධාතුවෙන් යෙදුණු ක්‍රියාපදයක් එක්ක චතුත්තියෙන් තමයි යෙදෙන්නේ.
එහෙනම්
පති ආපූර්ව සූසවනී ධාතුවෙන් යෙදුණු ක්‍රියාපදයක් එක්ක ඒ ඇස්සෙව්වා කියන එකට කලින් සිද්ධ වුණු ක්‍රියාවේ කත්‍ර මේකෙදි චතුත්තියට එනවා. පැහැදිලිද?
දිරානන්දස්
කජුවත් එයාස් භගවතෝ කියලා තියෙන්නේ එකයි. ඒ පති ආපූර සූදාතුව දින හැමතැනම හොම කියනවා වෙනවා. ඒකනේ රීතිය. ඒකයි මතක තියාගන්න තියෙන්නේ. රීතිය තමයි මෙන්න මේ පච්චස්සෝසුන් කියන ක්‍රියාපදේ නිසානේ මේක උනේ. ඉතින් ඇයි එහෙම උනේ කියන එක තමයි මේ කීවේ. පති ආපූරෝ ඒකනේ දැන් මේ රීතිය මෙතනනේ. පච්චාසුන යෝගය. පති ආපූර සූදාතුවේ යෙදී. ඒ තියෙන තැනකදී තමයි මේක වෙන්නේ. එතකොට මේකේ තේරුම මේ විනය අට කතාවේ පින්නන තැන අපි මේ සටහනක් දාලා තියෙන්නේ. භගවතෝ පච්චස්සෝසි ඉති භගවතෝ වචනම් පටි අස්සෝසි අභිමුඛෝ හුත්වා සුනි සම්පටිච්චි ඒවං ඉති ඉමිනා වචනේන පටිග්ගහේසි ඉති උත්තං හෝති. ඒවං එහෙමයි කියන මේ වචනයෙන් පිළිගත්තා කියන එකයි තේරුම. පච්චස්සෝසුන් කියලා කියන්නේ පිළිවදන් දුන්නා කියලා කියන්නේ එහෙමයි ස්වාමීනි කියලා උත්තර දෙන එක. පැහැදිලියි. ඔන්න ඊට පස්සේ තවත් ඊළඟ රීතිය. මේ කියන්නේ පති අනු පති පූර්ව ගී ධාතුවේදී යෙදෙන විදිය. ඒකෙදිත් වෙන්නේ මේ ක්‍රියාපදයේ යෙදෙන්න පුළුවන් අනුගිනාති පතිගිනාති ඒ විදියට. අන්න ඒ වගේ ක්‍රියාපදයක් එක්ක මොකක්ද යෙදෙන රීතිය කියන එකයි ඊළඟට විස්තර කරන්න. ඒකත් අපි කියලා ඉන්න.
ඒකේ තව විස්තරයක් තියෙනවා, ඒකත් තව ටිකක් කියාගෙන යන්න තියෙනවා.
පතිපුබ්බෝච ආපුබ්බෝච පති උපසර්ග පූර්ව ඌද ආ උපසර්ගය මුලින් යෙදුනා ඌද සුනෝති සුසවනේ යන ධාතුව පටිඤ්ඤා අනුඤ්ඤාසු වත්තති ප්‍රතිඥා අනු අනුදැනීම්හි වැටේ එත්ත මෙහි පුබ්බ ක්‍රියා ඉති මුලින් සිදු වූ ක්‍රියාව නම් වචන ක්‍රියා අවෝච යන ක්‍රියාපදයෙන් කියවෙන කීම් ක්‍රියාවයි. තස්සා කත්තා භගවා ඒ ක්‍රියාවේ කර්තෘ භාග්‍යවතුන් වහන්සේ. පැහැදිලි නේ ටික? ඉතින් අපි ඒ කියපු විස්තරය කලින් ඒ කියපු කාරණාවයි මෙතනත් කියන්නේ. එතකොට මේ සෝසවනේ කියන ධාතුවෙන් මෙතන ඒ දෙවෙනියට කියන වාක්‍යේ, එතකොට ඒකේ චතුත්තියට ආවේ භගවතෝ කියන පදේ, භාග්‍යවතුන් වහන්සේ කියන පදේ. ඊට පස්සේ මෙතනදී කියන රීතිය තමයි, ඇයි එහෙම වෙන්නේ, මොන පදේද මෙතන චතුත්තියට එන්නේ කියලා එක හොයාගන්නේ කොහොමද? ඊට සම්බන්ධව ඊට කලින් සිද්ධ වුණු ක්‍රියාවක් තියෙනවා. මොකක්ද අර කීම් ක්‍රියාව? භගවා භික්ඛු ඒතං අවෝච කියන තැන කියවුණු කීම් ක්‍රියාව. ඒ ක්‍රියාවේ කර්තෘ තමයි දෙවෙනි පති ආපූර්ව සූධාතුවේ ධාතුවේ යෙදුණු වාක්‍යයේ සම්ප්‍රදානීය බවට පත් වෙන්නේ කියන එකයි කියන්නේ. ඔන්න ඊට පස්සේ ගී ධාතුවේ උදාහරණයට විස්තරේ කියන්නේ. භික්ඛු ජනං ධම්මං සාවේති. භික්ෂුව ජනයාට ධර්මය අස්වයි. ජනෝ භික්ඛුනෝ අනුගිනාති. ජනයා භික්ෂුවට සාදුකාර දෙමින් අනුදනි. වා එසේ නැතහොත් ජනෝ භික්ඛුනෝ පතිගිනාති. ජනතාව භික්ෂූන් වහන්සේට සාදුකාර දෙමින් සාදුකාර දෙයි කියලා අපි කියමු. සාදුකාර දෙයි. ඒක වචනයි. අනුපති පතිපුබ්බෝ ගිනාති. අනු උපසර්ග පති උපසර්ග පූර්ව වූ ගී ධාතුව අනුඥානි අනුදෙනීම් අර්ථෙහි වේ. එතකොට එතනදී ඒ යෙදෙන රීතිය ඊළඟට විස්තර කරන්නේ. මේ තියෙන්නේ භික්ඛු ජනං ධම්මං සාවේති. භික්ඛුව ජනයාට ධර්මය අස්වයි. මේක සාවේති කියද්දි අහනවා නෙවෙයි, අස්වනවා කියන අර්ථයේ ප්‍රයෝජ්‍ය ක්‍රියාපත්‍යයක් ඇවිල්ලා හැදුණු පදයක් නේද? එතකොට අස්වන්නේ ජනතාව ලව. එතකොට භික්ඛුව කියන පදේ ඒ ක්‍රියාවේ ඒ සූධාතුවෙන් යෙදුණු ක්‍රියාව තියෙන වාක්‍යයේ භික්ඛුව තමයි උක්ත පදේ. ඊට පස්සේ එතනින් පස්සේ මේ ගී ධාතුව අනු උපසර්ග පූර්ව ගී ධාතුව අනු ගිනාති කියලානේ
ක්‍රියාපදයේ හැදිලා තියෙන්නේ. එතකොට මේ අනුගිනාති කියන එකේ තේරුම අනුදනි. එහෙම නැත්නම් සාදුකාර දෙමින් අනුදනි කියන එකයි. සාදුකාර එහෙම දෙනවයි කියන එකයි තේරුම. මෙතනදී අනුගිනාති කියන ඒ ක්‍රියාපදයේ සම්ප්‍රදානය බවට පත් වෙන්නේ මෙන්න මේ කලින් කියවුණු වාක්‍යයේ කර්තෘ විදියට හිටිය කෙනා. කලින් එකේ වගේම තමයි. එතකොට කලින් එකේදී කතා වුණේ මෙතන පති ආපූර්ව සූ ධාතුවයි. මෙතන කතා කරන්නේ අනු උපසර්ග පූර්ව ගී ධාතුව. මෙතන මේ අනුගිනාති වෙනුවට පතිගිනාති කියලා තියෙනත් උනා. එතකොට පති උපසර්ග පූර්ව ගී ධාතුව. එතකොට ඒ තැන් දෙකේදීම ඒකේ සම්ප්‍රදානයේ බවට පත් වෙන්නේ කලින් වාක්‍යයේ කර්තෘ විදියට හිටිය කෙනා. ඉතින් ඒ මොකක්ද මේකේ තේරුම අනුගිනාති පතිගිනාති කියන එක මෙන්න මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ රූප සිද්ධියේ. සාදුකාර දානාදීනා තං උස්සාහය තීති අත්තු. සාදුකාර දී මාදීන් ඒ භික්ෂූන් වහන්සේව උස්සාහවත් කරනවා කියන එකයි තේරුම. හරිනේ නේද? මේ ටිකේ මොකක් හෝ ගැටුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. තව මේක ටිකක් හොඳට බලන්න ඕන ටිකක් පැටලෙන්න පුළුවන් රීතියක්. මොකද මේ වාක්‍ය දෙක වෙන් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. හංගෙත් ඇති වෙත් අපි ඊළඟ රීතියට යන්නේ. ආරෝචනත්තේ ආරෝචන අර්ථයෙහි උදාහරණ කියනු ලැබේ. ආමන්තයාමීවෝ ඔබ වහන්සේලාව අමතමි. තොට අහං වෝ ආමන්තයාමි කියන එකයි එන්න ඕන වාක්‍ය. අහං කියන කර්තෘපදෙ මෙතන දීලා නැහැ. තොට තොපට කියමි කියලා. ඊට පස්සේ මේකේ ආමන්ත්‍යම් අමතමි. තොපට අමත කියන එකයි. ඊට පස්සේ චතුත්තියෙන් අපි අර්ථ කියද්දී ඔබ වහන්සේලාට අමතමි කියන එකයි තේරුම ඈ. මම ඔබ වහන්සේලාට අමතමි. ඊට එතන වෝ කියන පදේ ආවේ ආරෝචනීය ආරෝචන අර්ථයේ. ඒ ආමන්ත්‍රණය කරනවා කියන කියන්නේ ඊට පස්සේ ආරෝචනය කරනවා කියනවා කියන අර්ථයනේ. ඒ අර්ථයේ ක්‍රියාපදයක් නිසා තමයි බෝ කියලා චතුත්තියට ආවේ. එතකොට කාටද අමතන්නේ? කාටද ආරෝචනය කරන්නේ? අන්න ඒ කිනාව චතුත්තියෙන් තමයි තියෙන්නේ. කියන්නේ හැමතීම ලබන කිනා චතුත්ති. ඔන්න ඊළඟ යෙදීම. තදාර්ථේ අපි කියාගෙන යමු. තදත්තේ තාද්‍යාර්ථයෙහි උදාහරණ කියන ලැබේ. යුද්ධාය සන්නද්ධෝ. යුද්ධය පිණිස සැරසුණේය. තං අත්ථෝ ප්‍රයෝජනං. ඒ අර්ථය ප්‍රයෝජනය යස්ස යමකටද. තං තදත්තං එය සදාර්ථය නම් වේ. එත් මේ උදාහරණයෙහි සන්නහනස්ස ප්‍රයෝජන භූතං සැරසීමට ප්‍රයෝජන වූයේ යුද්ධං යුද්ධයයි. එබැවින් ඒ චතුත්තියෙන් යෙදේ. ද යුද්ධාය කියන තැන පේනවානේ ආය ප්‍රත්‍ය චතුත්තියේ. ආය චතුත්තේක වචනස්සතු කියන සූත්‍රයෙන්. එතකොට ආය යුද්ධාය කියනගේ තේරුම මෙතන යුද පිනිස කියන එකයි. එතකොට පිනිස කියන අර්ථයේ මෙතන මේ තාදේ අර්ථය කියලා කියන්නේ පිනිස කියන අර්ථය. කෙටියෙන් එහෙම සටහන දාගත්තම හොඳයි. පිනිස කියන අර්ථය.
එතකොට මේ පිනිස කියන අර්ථයේ එතන බහුලව ආය ප්‍රත්‍ය යෙදෙනවා. පිනිස කියන අර්ථයේ නිසා චතුත්ති විභක්තිය යෙදෙනවා. එතකොට කුමක් පිනිසද යන් ඒ කුමක් පිනිසද කියන පදේ තමයි ඒකට උත්තරේ විදිහට එන පදේ තමයි චතුත්තියට එන්නේ. කුමක් පිනිසද මේ දේ කරන්නේ? දැන් සැරසීම් ක්‍රියාව මෙතන සන්නයි සන්නහන කියලා කියන්නේ සන්නද්ධ කියලා කියන්නේ සැරසෙනවා. එහෙම නැත්නම් අර කියන්නේ යුද ඇඳුම් ඇඳ ගන්නවා කියන එකයි තේරුම. එතකොට යුද ඇඳුම් ඇඳගත්තේ කුමක් පිණිසද? ඇයි යුද ඇඳුම් ඇඳගත්තේ? යුද්ධය සඳහා. අන්න ඒ නිසා තමයි යුද්ධය සඳහා කියන පදේ චතුත්තියට ආවේ. තේරුම් ගන්න. තුමත්තේ තුන් අර්ථෙහි උදාහරණ කියනු ලැබේ. ලෝකානුකම්පකාය ලොවට අනුකම්පා පිණිස තුම්පච්චේන සමානත්තෝ තුමත්තෝ තුම් ප්‍රත්‍යහ සමාන අර්ථය තුම අර්ථයයි. තුමාර්ථයයි. තස්මා ඉබෙවින් ලෝකං අනුකම්පිතුං ඉති අත්ථෝ. ලෝකයට අනුකම්පා කිරීමට යන අර්ථයි. පැහැදිලිද? එතකොට එතන මේ තියෙන ලෝකානුකම්පාය කියනගේ තේරුම ලෝකානුකම්පා කියන වචනය තියෙනවා නාමපදේ. ලෝකානුකම්පා ආකාරාන්ත ශ්‍රීලිංග නාමපදයක්. එතකොට ලෝකානුකම්පා, එතකොට ඒකේ තේරුම ලෝකයට අනුකම්පාව, ලෝකයට කරුණාව. එතකොට ඒකට අපි තුන් කියන කොටස අනුකම්පා කිරීමට කියන අර්ථයේ ක්‍රියාපදයක් මේ කිතක පදයක් ගත්තොත් පදයක් හැදෙනවා ලෝකානුකම්පිතුම්, ලොවට අනුකම්පා කිරීමට. එතකොට ඒ ලොවට අනුකම්පා කිරීමට කියන එකටම සමානාර්ථයක් තමයි ලෝකානුකම්පාය කිව්වමත් ඒක. එතකොට ලෝකානුකම්පාය කිව්වත් ලෝකානුකම්පිතුම් කිව්වත් අර්ථයෙන් සමානයි. පැහැදිලිද? එතකොට ඒ තුම් ප්‍රත්‍යේ අර්ථය මේ චතුත්ති පදේ තියෙනවා. ඒ නිසා තමයි කියලා කිව්වේ තුමත් තුම් අර්ථයෙහි. ලෝකානුකම්පිතුම් කිව්වත් තේරුම ලොවට අනුකම්පා පිණිස, ලෝක සත්වයාට අනුකම්පා පිණිස. ලෝකානුකම්පාය කියලා චතුත්තියෙන් තිබ්බත් ඒකේ අර්ථයත් ඒකමයි. පැහැදිලිද? කජුවත් එතකොට මෙතන තුන් පදයක් නැහැ. ඒ වුණාට තුන් පදයක අර්ථය තියෙන්නේ. ඒ නිසා තමයි එකට කිව්වේ තුන් අත්ත කියලා. තුන් අර්ථයෙහි චතුත්තිය. තුන් අර්ථයේ චතුත්තියක්. අලං අත්තේ අලං අර්ථයෙහි මල්ලෝ මල්ලස්ස අලං. මල්ලයා මල්ලයාට සුදුසුය යනු උදාහරණයි. එතන මෙතන මල්ලයා කියන්නේ කාටද? මල්ලව පොර මේවා කරන්නේ, මල්ලව පොර කියලා කරන්නේ. වෙන නමක් තියෙනවා. මල්ලව පොර අල්ලන කට්ටියට මල්ලයා කියලා තමයි සිංහලෙන් නම් දීලා තියෙන්නේ ඒකට. එතකොට ඒ කියන්නේ ඔන්න මේකේ තේරුම මොකද්ද? ඔන්න හොඳ ශක්ති සම්පන්න ඒ වගේ කෙනෙක් ඉන්නවා මල්ලෝපර ක්‍රීඩා කරන. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා. දෙන්නයි හොඳට ගැළපෙනවා කියන එකයි. නැතුව ඔන්න 10 දෙනෙකුගේ හයිය විතර තියෙන කෙනෙක් ඉන්නවා, භාගිකගේ විතර හයියක් තියෙන තව එක්කෙනෙක් ඉන්නවා. ඒ දෙන්නව එකට දැම්මොත් එහෙම නේද? ගැළපෙනවද? ඒ දෙන්න ගැළපෙන්නේ නැහැ නේද? අන්න ඒ තැනක මේක කියන්නේ. මේ කියන්නේ දෙන්නම ඔන්න ගැළපෙන සම විදියේ ශක්තිය තියෙන දෙන්නෙක් එකට ඔන්න ක්‍රීඩා කරන්න. අන්න ඒ වගේ තැනක අපි කියනවා අලං. අලං කියන එකේ තේරුම මෙතන සුදුසුයි කියන එකයි. ඒකයි ළඟට ඒකේ විස්තරය කියද්දි කියන්නේ වා ඉසේ නැතහොත් අරහති. එතකොට අරහති කියන එකේ තේරුම සුදුසුයි කියන එකයි. එතකොට අලං කියලා ආවත් අරහති කියලා ආවත් අර්ථය සමානයි. එතකොට මෙතන මල්ලත් කියලා ඒ ආවි මෙන්න මේ අලං පදේ නිසා. මල්ලෝ මල්ලස්ස අලං. මල්ලෝ මල්ලස්ස අරහති. මේ මල්ලල මේ මල්ලවපර ක්‍රීඩකයා මේ මල්ලවපර ක්‍රීඩකයාට ගැළපෙනවා. සුදුසුයි. ක්‍රීඩා කරන්න සුදුසුයි. ඊට පස්සේ ඔන්න ඊළඟ උදාහරණය. එතනත් අලං කියන නිපාතයේ තියෙනවා. හැබැයි උනාට මෙතන අර්ථය වෙනස්. අලං මේ සුවන්නේන මේ මට සුවන්නේන අලං රණින් ප්‍රයෝජනයක් නැත. ඉහ මේ උදාහරණයන්හි අලං සද්දෝ අලං ශබ්දය අරහ පටික්ඛේපේසු අරහ අර්ථ ප්‍රතික්ෂේප අර්ථයන්හි වේ. තොර මේ දෙවෙනි උදාහරණයේදී ප්‍රතික්ෂේපාර්ථය අලං ශබ්දය පැහැදිලිනේ නේ. අරහං කියන එක වෙන එකක් නේ. ඒක ඒ මොනාර්ථයෙන්ද එහෙම කියන්නේ? ඒ ඒක නම් මේ ඒක නම් කොහොමද කියනවද දන්නේ කොහොමද දන්නේ ඒක නම්? මේ සුදුසුයි කියන අර්ථයෙන් නම් නෙවෙයි කොහොමත්. ප්‍රතික්ෂේපාර්ථයෙන් ඉතින් ගන්න පුළුවන්. ඒකේ ඉතින් සිංහල වචනයක් නේද? මේක දැනගෙන කියනවායි කියලා කියන්න දන්නේ. එතකොට මේ අලං පදය ප්‍රතික්ෂේපයේ යෙදෙන තවත් උදාහරණ කීපයක් මේ. අලං තේ ඉදවාසේන. තේ නුඹට ඉදවාසේන අලං. මේ වාසය කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. කම් නැත. එන මෙහි වාසය කරන්න එපා කියන එක තමයි තේරුම. ඔව් ප්‍රතික්ෂේපාති. කින් මේ ඒකේන තින්නේන. එකලාව සසරින් එතර වීමෙන් මට කුමන ප්‍රයෝජනයක්ද? මට ඇති වැඩක් නැහැ. ඒකට මේ සුමේද තපස්තුමා හිතපු විදිය. කින් මේ ඒකේන තින්නේන පුරිසේන ධාමදස්සිනා කියලා කියන්නේ නේද? හරි. එතකොට ඒ විදිහට ඒ අලං නිපාතයත් එක්ක මේ විදිහේ සුදුසුයි කියන අර්ථයේ ප්‍රතික්ෂේපාර්ථයේ උදාහරණ යෙදෙනවා. මඤ්ඤති යෝගේ
මඤ්ඤති යෝගේ
මන ධාතු යෝගයෙහි
මන ධාතු යෝගේ
අනාදරේ ගම්මිමානේ
අනාදරේ ගම්මිමානේ
අනාදරයක් හැඟින කල්හි
අනාදරයක්
යෝ අප්පානි
යෝ අප්පානි
යම් අප්‍රාණික යෙක් වේද
යම් අප්‍රාණික යෙක් වේද
තං සම්පදානං
තං සම්පදානං
එය සම්ප්‍රදාන නම් වෙයි.
එතකොට
ඔන්න මේ මන ධාතුව කියලා කියන්නේ මඤ්ඤති කියලා එහෙම ක්‍රියාපද හැදෙන්නේ සිතනවා කියන එකයි. හඟිනවා. එහෙම නැත්නම් මම මෙහෙම හිතනවා කියන අර්ථය. එතකොට ඔන්න උදාහරණයක්. කට්ඨස්ස ත්වං මඤ්ඤි.
කට්ඨස්ස
ත්වං නුඹ
කට්ටස්ස
මඤ්ඤි. දර කඩක් යැයි සිතමි. ඔන්න දැන් කිසි වැඩක් වලක් කරන්නේ නැතුව පැත්තකට වෙලා කම්මැලිකමේ ඉන්න කෙනෙකුට කියනවා මට නම් හිතෙන්නේ ඔබ වහන්සේ දර කඩක් වාගේ කියලා. නිකන් ලී කොටයක් වාගේ. මෙලෝ වැඩක් නැහැ කියලා කියන්නේ මට මේ. අන්න ඒ වගේ තේරුමක් මේ කියන්නේ. ඒතොර මේකේ මෙතන මඤ්ඤේ කියන පදයේ කත්‍රු අහං කියන එකයි
අහං තං කට්ඨස්ස මඤ්ඤේ. තේරුම මම නුඹව දර කඩක් කොට සිතන. මට හිතෙන්නේ ඔබ වහන්සේ නම් දර කොටයක් වගේ. නිකන් පණ නැති දෙයක් වගේ කියන එකයි තේරුම. ඊට පස්සේ මේක තව ටිකක් විස්තර කරනවා. අපි තව උදාහරණ කීපයක් බලමු. කලින්ග රස්ස ත්වං මඤ්ඤේ. ඒක කියන්න ඕනේ මේක. ඒතර රූප සිද්ධියේ තියෙන උදාහරණයක් තව අමතරව. ඒතට ඒකෙත් කලින්ග රස්ස කියන්නේ ඒ දැව කඩක් කියන එකමයි. ජීවිතං තිනායපි න මඤ්ඤමානෝ. ජීවිතය තනකොලයක් පමනකුදු නොසිතමි. තනකොලයක් පමනක්වත් සලකන්නේ නැතිව කියන එක යන්නේ ඒ වගේ තැන්වල මේ යෙදීම වෙලා
තියෙනවා.
මෙතන එහෙම එකක් නෙවෙයි කියන්නේ ගණන් ගන්නේ නැතුව කියන එකයි. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා අනාදරේ. මෙතන ඒකට අනාදරාර්ථය කියලා කිව්වේ මෙතන දැන් මේ අනික් කෙනාට ගරුත්වයෙන් කියන වචනය අවස්ථාවක නෙවෙයි මේක යෙදෙන්නේ. අනික් කෙනාට අනාදරයෙන් කතා කරන අවස්ථාවකදී. ඒ නිසා තමයි මේක චතුත්ථියට ආවේ. කට්ටස්ස කියන්නේ එතකොට මේ මොකක් වගේ කියලාද හිතෙන්නේ. අන්න ඒ පදේ තමයි චතුත්ථියට යන්නේ. එතකොට බෝහාන්ති නිකන් ඔව් සමහරවිට දැන් කියන්නේ නේද මේ තව විදිහ කියනවා මේ වගේ නේද? ඒකේ විදිහ ඉතින් කියන්න පුළුවන් නේද? මේක අනිත් එක යෙදෙන්නේ ඒ වගේ පණ නැති දෙයකට උපමා කරලා කියන අවස්ථාවකදී. පණ තියෙන දෙයකට උපමා කරලා කියද්දි කියන්නේ නැහැ. ඒ නිසා තමයි අප්පාණී කියලා වචනයක් උඩින් කියවේ. අප්‍රාණී අර්ථේ පණ නැති දෙයකට උපමා කරලා අනාදරයෙන් කියන අවස්ථාවක තමයි මේ චතුත්ථ ප්‍රයෝගය යෙදෙන්නේ. මොන ඊට පස්සේ විස්තර කරනවා අනාදරේ ඉතිකින් අනාදර අර්ථයෙහි මේ ප්‍රයෝගය යෙදෙන්නේ යයි කීවේ කුමටද? සුවන්නං ත්වං මඤ්ඤේ. නුඹ රන් මෙන් සිතනි. ඒ කියන්නේ එකින් ඔබ වහන්සේ හතරන් වාගේ කියලා මේ අනේ වගේ කිව්වොත් එහෙම ඔබ වහන්සේ හරි මොකක් හරි කියමු අපි තවන් වහන්සේ කෙනෙක් නෙමෙයි අපි තම ඔන්න ගිහි කෙනෙක් කියනවා තව කාට හරි මට ඔබව හතරන් වාගේ හිතෙන්නේ නේද? අනේ එහෙම කියනවා නම් ඒ තැනක චතුත්ති වෙන්නේ නැහැ. ඒ ඒක බණින්න කියන එකක් නෙවෙයිනේ. රත්තරන් වගේ කියලා කිව්වොත් බණ ඒක අනාදරයෙන් කියන එකක් නෙවෙයි. ආදරයෙන් කියන එකක් නිසා අන්න ඒ තැනක ඒක ဒုတိයාවෙන් කියන්නේ. සිතන කියන්නේ. ඒ මන ගහතු වෙන්නේ මේකේ දෙනවයි කියලා. ක්‍රියාපදේ මන ගහතු වෙන හැදෙන ක්‍රියාපදේ. මඤ්ඤාමි කියන එක තමයි. ඒ ප්‍රත්‍යයෙන් අහං කියන අතුරු දිහා බලන්නේ. ඒව දැන් මතක තියෙන්න ඕන.
මඤ්ඤාම කියලා කියන්නේ මඤ්ඤේ කියලා තමයි.
නෑ ඉතින් මේ උදාහරණෙ තියෙන්නේ එහෙම ඔක්කොම ඉතින් පෙන්නන්න නෑ. යෙදෙන්න පුළුවන් මේ හැම එකක්. ඒක විතරක් නෙමෙයි ඕන ක්‍රියාපදයක් එක්ක යෙදෙන්න පුළුවන්. සුදුසු විදිහට. මේක ඊට පස්සේ විස්තර කරනවා අප්පාණී ඉතිකින්. අප්‍රාණී පදය චතුත්ති වන්නේ යයි කිවේ කුමටද? එතකොට මේකෙදි මේ පණ නැති දෙයකට උපමා කළොත් තමයි චතුත්ති වෙනවා කියන්නේ. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. ඔන්න උදාහරණයක් දෙන්නවා. ගද්ද්‍ර බං ත්වං මඤ්ඤේ. නුඹ කොටළුවේ කියයි සිතමි. බොහන්තෙනක් බොහොමද කියන්නේ හොඳට. අපි දුන්න ගිහි කෙනෙක් කියන කතාවක්. උඹනම් කොටළුවෙක් වාගේ කියලා උන තව කාට හරි කියනවා. ඒ වගේ තැනක චතුත්ති වෙන්නේ නැහැ. ඇයි දැන් පණ නැති දෙයකට නෙවෙයිනේ මේ. දැන් කොටළුවා කියන්නේ පණ තියෙන සතෙක්නේ.
එතකොට ඒ වගේ තැනකදී ဒုတိယාවීම තමයි තියෙන්නේ. එතකොට මේකෙදි මේ කරුණු තුනක් එකට සම්බන්ධ වෙන්න ඕන. එකක් තමයි අනාදරාර්ථයක් කියවෙන්න ඕන. ඒත් එක්කම අප්‍රාණික දෙයකට උපමා කරන්න ඕන. ඒ වගේම මන ධාතු ප්‍රයෝගයක් කෙරෙන්න ඕන. මන ධාතුවෙන් හැදුණු ක්‍රියාපදයක් තියෙන්න ඕන. මඤ්ඤති වගේ ක්‍රියාපදයක් තියෙන්න ඕන. ඉතින් මේ කරුණු තුනම එකට සම්බන්ධ වුණාම තමයි මේ විදිහේ ප්‍රයෝගයක් යෙදෙන්නේ. ඔන්න ඊළඟට විස්තරය ඒක අවසන් වෙනවා. ඊළඟ ප්‍රයෝගය ගතියත් ධාතුණං ගමන් අර්ථ ධාතුන්ගේ යංකම්මං යම් කර්මයක් වේද අං සම්පදානං එය සම්පදාන නම් වේ. ဒုတိယාච විකල්පයෙන් ဒုတိය විභක්තිද වන්නේය. ගාමස්ස ගතු ගමට ගියේය. වා ඉතේ නැතහොත් ගාමං ගතු. ඒත් ගමට ගියේ කියන එකමයි තේරුනේ. එතකොට මේ දෙවිදියටම යොදන්න පුළුවන්. එතකොට මේ ගතු ඒ වගේ පදත් එක්ක ගාමස්ස ගතෝ කියන්නත් පුළුවන් ගාමං ගතෝ කියන්නත් පුළුවන්. හැබැයි හැම කිතකේකදීම නෙවෙයි මේ. අපි ඒක ගැන ඉස්සරහට පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. තව ටිකක් ඉතිරි ටික කතා කරලා මෙතනදීම කියමුකෝ නේද. මේකද රූප සිද්ධි සම්මත. මේකෙදි මතක තියාගන්න තියෙන්නේ මේක හැම කිතක ප්‍රත්‍යක් එක්කම යෙදෙන්නේ නැහැ. ඇතැම් කිතක ප්‍රත්‍යත් එක්ක විතරයි මේ විදියට විභක්ති දෙකම යෙදෙන්නේ කියන එක. ඒක සඳහනක් තිබුණා. එකවරම අපිට මතක නැහැ ඉගෙන තියෙන තැන. පස්සේ මීට බලාගෙන යන්නේ එතකොට සඳහන අහුවේ.
ඒ විස්තරේ සඳහන තිබුණා. අපි ඒක පසුව තියෙන තැන හරියටම කියන්න. මේ විස්තර හිමීට පසුව ටිකක් කියවගෙන යන්න එතනකට අහු වෙයි. මතක් කරන්න පස්සේ හමුත් මම මේ තියෙන තැන බලලා කියන්නම්. ත්‍රොයත්වා ප්‍රත්‍ය ඒ වගේ තැන්වල මේක වෙන්නේ නැහැ. ඒකට මේ ක්‍රියාවේ කර්මය විදිහට බුද්ධ දේශනාවේ යෙදෙන්න පුළුවන් තැන් ටික විතරක් මෙතනදී මතක් කරගන්න ඕන. හැම තැනදීම යෙදෙන්නේ නැහැ කියන එකයි තේරුම. අපි ඊළඟ මේක තව උදාහරණ කීපයක් දෙන්නනවා. රූප සිද්ධියේදී අප්පෝ සග්ගාය ගච්ඡති, එහෙම නැත්නම් සග්ගං ගච්ඡති, අල්පයක් පිරිස ස්වර්ගයට යයි. සග්ගං ගච්ඡති සග්ගාය ගච්ඡති කියලා දෙවිදියටම යෙදෙනවා. සග්ගාය කියන්නේ එතකොට චතුත්ති පදේ. සග්ගං ගච්ඡති කියලා තියෙනවා. එතකොට නිබ්බානාය වජන්තියා මූලාය පටිකස්සෙය මූලම් පටිකස්සෙයි. එතකොට මේ දෙවිදියටම මූලාය මූලම්. මේ දෙවිදියටම යෙදිලා තියෙනවා. මේ චතුත්ත්‍ය මේකට ဒုတိයාව. එතකොට මේ දෙවිදියේම පද යෙදීම වෙනවා කියන එකයි කියන්නේ. මූලාය පටික ඔව්. ආපස්සට ගන්නවා කියන එකයි. මොකද්ද? ඔව් පිනිස කියලා ස්වර්ගයේ පිනිස කියන එක ටිකක් ගැළපෙනව අඩුයිනේ. ගච්ඡති කියන්නේ ස්වර්ගයට යයි කියන එක අපි කියන්නේ. ස්වර්ගයට යනවා කියලා කියන්නේ. මෙතකොට ඊළඟ යෙදීම අපි බලාගෙන යමු. සංසට්ඨ අත්තේ සංසට්ඨ අර්ථයෙහි භවතු බද්දං හෝතු තිංවතාට යහපතක් වේවා. එතකොට එතන භවතු කියලා චතුත්තියෙන් ආවි.
පැහැදිලිනේ.
භද්දං කියලා කියන්නේ යහපතක්. හෝතු කියන්නේ වේවා. එතකොට මෙතන සංසට්ඨය කියන්නේ මොකක්ද කියන එක විස්තර කරනවා. සංසට්ඨං ආසින්සනං සංසට්ඨාර්ථය යනු ආසීචනාර්ථයයි. ඒ කියන්නේ සුබ පැතීම කියන එකයි ඈ. එතකොට සංසට්ඨං කියලා මෙතන කිව්වේ සංසට්ඨාර්ථය කියන්නේ සුබ පැතීම් අර්ථයේ මෙන්න මෙහෙම චතුත්තියක් යෙදෙනවා. කොහොමද ඒ සුභය කාටද ලැබෙන්නේ? කවුරු කාටද මේ සුභය කියන්නේ? අන්නේ කෙනාව චතුත්තියෙන් තියන. ඉතින් ඒකට තවත් උදාහරණ රූප සිද්ධි එහෙම වැඩිපුර තියෙනවා. ඒවා එහෙම ඊට පසුව බලා ගන්න. මේ ආයස්මතෝ දීඝායු හෝතු. ආයස්මතුන්හට දීර්ඝායුෂ වේවා. එතකොට මේකේ ඒ ප්‍රාර්ථනාවක්නේ දීඝායු කියන තැන. ඒකේ ආයස්මතෝ කියන පදේ චතුත්ති. භද්දම් භවතෝ හෝතු, කුසලම් භවතෝ හෝතු, අනාමයම් භවතෝ හෝතු, සුඛං භවතෝ හෝතු, අත්තම් භවතෝ හෝතු, හිතං භවතෝ හෝතු, ස්වාගතම් භවතෝ හෝතු, සොත්ති හෝතු සබ්බ සත්තාන. එතකොට ඒ වගේ තැන්වල සොත්ති තේ හෝතු, තේ නුඹට සොත්ති හෝතු, යහපතක් වේවා. මොන විදියට ඒ මේ වගේ තින් විස්තර ඒ වචනවල තේරුමත් ඒ රූප සිද්ධියේදී තියෙනවා. ඒ තැන් පසුව දැනගන්නේ කැමති අය ඒක සන්නය බලා ගන්න පුළුවන්. වැඩි විස්තර කෙටියෙන් මෙතන මතක තියාගන්න තියෙන්නේ සුබ පැතීමට ලක් වෙන කෙනාව චතුත්තියෙන් තමයි අපි කියන්නේ. ඔබට යහපතක් ඒ සිංහලෙත් එහෙමනේ සාමාන්‍යයෙන් චතුත්ති වගේ පද යන්නේ. ඔබට යහපතක් වේවා. සොත්තිතේ හෝතු සබ්බදා. හැම කල්හිම ඔබට යහපතක් වේවා. හරි. ඊළඟට අපි යමු. සම්මුති අත්තේ සම්මුති අර්ථයෙහි සාදු සම්මුතිමේ මට සම්මුතිය මැනවි. ඒ කියන්නේ මට මේ සම්මුතිය ලැබුණු එක හොඳයි කියන එකයි තේරුම් ගන්න. මෙතන සම්මති කියලා තැන් තැනක තියෙන්නේ. එතකොට මේක තවත් මොන උදාහරණ කීපයක් පෙන්නනවා. සාදු සම්මුතිමේ තස්ස භගවතෝ දස්සනාය. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස මට සම්මුතිය ලැබීම මැනවි. හොඳයි. එතකොට ඒ ලැබපු කෙනාව තමයි චතුත්තියට එන්නේ. සම්මුතිය ලැබපු කෙනා. එතකොට ඊළඟ උදාහරණය විහියෝ යෝගේ. විහියෝ යන නිපාත යෝගයෙහි විහියෝසෝ මත්තාය ප්‍රමාණයට වැඩි. එතකොට විහියෝසෝ කියන්නේ තනි නිපාතයක් කියලායි කියන්නේ. ඒක සටහනක් හරි දාගන්න. විහියෝසෝ කියන්නේ එක නිපාතයක්. මත්තාය කියලා කියන්නේ මත්තා කියන්නේ ප්‍රමාණය කියන එකනේ, මාත්‍රය කියන එක. එතකොට ප්‍රමාණ භීයෝසෝ කියන එකේ තේරුම වැඩි කියන එකයි. ප්‍රමාණයට වැඩි. භීයෝසෝ මත්තාය. බොහෝ සෙයින් කියලත් අපි සිංහලෙන් ඒකට අර්ථයක් කියන්නේ නේද? බොහෝ සෙයින් කියලා තනිකාතය. භීයෝසෝ මත්තාය. බොහෝ සෙයින්. භීයෝසෝ මත්තාය පසීදී. සෝ බුද්ධං දිස්වා භීයෝසෝ මත්තාය පසීදී. ඔහු බුදුරජාණන් වහන්සේව දැක බොහෝ සෙයින් පැහැදුනේ. බොහෝ කියන එක. බොහෝ බව පිණිස. ඔන්න ඊළඟට ඊළඟ යෙදීම සත්තමියත්තේ. සප්තමි අර්ථයෙහි තුයිහං ආවිකරෝමි. ඔබ වහන්සේ කෙරෙහි කියමි. එතකොට නුඹට හිලි කරමි කියන එකම තමයි. එතකොට ඒකේ තව අර්ථයක් කියන්න පුළුවන්. ඔබ වහන්සේ කෙරෙහි
හෙලි කරමි කියන එකයි. ඔබ වහන්සේ කෙරෙහි හෙලි කරමි. සුදුසු විදියට ඉතින් අර්ථය කියන්න ඕන. අත්තක් ගහනේන සූත්‍රයේ අර්ථ ග්‍රහණයෙන් අර්ථ යන පදය ගැනීමෙන් උපමන්තේ කරිස්සාමි ඉතියාදි උපමන්තේ කරිස්සාමි යනාදී උදාහරණද වේ. එතකොට එතන කොහොමද තේ නුඹට උපමං කරිස්සාමි උපමාවක් කරන්නේ මම නුඹට උපමාවක් කරන්නේ. මේ කියන්නේ උපමාවක් කියනවා කියන එකයි තේරුම. මං එහෙනම් ඔබට උපමාවක් කියන්නම් කියලා මේකයි තේරුම. උපමං තේ කරිස්සාමි. එතකොට මේ ටික ඊළඟට තියෙන්නේ අවසාන ප්‍රයෝගය මේ චතුත්ථියට අදාළව නමෝ යෝගාදී සුපි ච ඉති නමෝ යෝගාදී සුපි ච යන සූත්‍රයෙන් චතුත්ථි විභක්තිය වේ. එතකොට මේක චතුත්ථි විභක්ති විධාන සූත්‍රයක්. එතකොට නමෝ යෝගාදීදී චතුත්ථිය වෙනවා කියන එකයි තේරුම. එතකොට බලාගෙන යමු. නමෝ තේ නුඹට එහෙම නැත්නම් ඔබ වහන්සේට නමස්කාර කරමි. මෙන්නත් නමස්කාර වේවා කියන එක මෙතන ගන්න පුළුවන්. සොත්ති පජානං ප්‍රජාවට යහපතක් වේවා. ස්වාගතං ති නුඹට සු ආගතං මනා පැමිණීමක් වේවා. කින් විප්පටිසාරාය විපිලිසරයට හේතුව කුමක්ද? ඊට මෙන්න මේ විදිහේ ප්‍රයෝග ටිකක් තියෙනවා. ඒ තැන්වලදී මේ නමෝ යෝගාදී සුපිච කියන සූත්‍රයෙන් මේ විදිහේ යෙදීම් ටිකක් වෙනවා. මේ තියෙන්නේ තවත් උදාහරණ. නමෝ තේ බුද්ධ වීරත්තු බුද්ධ වීර තේ ඔබ වහන්සේට නමෝ අත්තු නමස්කාරය වේවා. එහෙමයි මේ වීරත්තු කියන්නේ වීර අත්තු කියන පද දෙක. බුද්ධ වීරයින් වහන්ස තේ ඔබ වහන්සේට චතුත්ථි පදේ නමෝ අත්තු. ඒ විදියටයි නමත්තු බුද්ධානං නමත්තු බෝධියා. එතනත් එහෙමයි බුද්ධානං නමෝ අත්තු බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා. නමත්තු බෝධියා බෝධියා බෝධීන් මහ බෝධියට එහෙම නැත්නම් මෙතනදී කියන්නේ ඒ සර්වඥතාක් බෝධිය එහෙම නැත්නම් මාර්ග අරහත් ඥාන බෝධියට නමෝ අත්තු නමස්කාරය වේවා. මේ විදිහට ඒ පද චතුත්ථියෙන් ඇවිල්ලා තියෙනවා නමෝ යෝගය නිසා. තොර නමෝ සොත්ති ස්වාගත අන්න ඒ වගේ පදත් එක්ක මේ නමෝ යෝගී යෙදෙනවා කියලායි කියන්නේ. නමෝ කියන වචන එක්ක විතරක් නෙවෙයි මේ ස්වාගත සොත්ති අන්න ඒ වගේ පදත් එක්කත් ඒ චතුත්ථිය යෙදෙනවා. හරි. වැඩි විස්තර ඉතින් රූප සිද්ධියෙන් බලා ගන්න ඔක්කොම අපි ඒවා කියන්නේ නැහැ. ඒක උඩ වෙලා යන නිසා. එමනම් චතුත්ථි විභක්තියේ ප්‍රයෝග ටික අවසන්. තව මොනවා හෝ ගැටලුවක් තියෙනවා ඉක්මනට අහමු බලන්න. නැතු ඇති නේ. එමනම් අපි එහා කොටසට යනවා. පංචමී විභක්තියට. විභක්ති ඛණ්ඩේ විභක්ති ඛණ්ඩයෙහි අපාදාන විභක්ති අපාදාන විභක්තිය කියනු ලැබේ. යස්මාදපේති භයමාදත්තේවා තදපාදාන යනු අපාදාන සංඥා සූත්‍රයි. එතකොට මේ ටිකේ කෙටි තේරුම යම් කෙනෙක් කෙරෙන් පහ වෙනවද, එහෙම නැත්නම් යම් කෙනෙක්ගෙන් බය වෙනවද, යම් කෙනෙක්ගෙන් යමක් ගන්නවද, අන්න ඒ ගැනීම හෝ ඒ පහවීම දියවීම එහෙම නැත්නම් ගැනීම වෙන්නේ කාගෙන්ද, ඒ කෙනාව අපි කියන්නේ පංචමී විභක්තිය. අන්න ඒ පදයක තමයි අපි කියන්නේ අපාදානය කියලා. එතකොට අපාදාන කාරකය ඊපස්සේ අපි බලමු මේකේ තේරුම කියාගෙන යනවා. යතෝ අපසරති යම් තැනකින් පහවේද පහයති යමිකු කෙරෙන් වියවේද ගන්හාති යමක් ගනීද කත්තුස්ස අපගමනාදී සීමා භූතං කත්‍රූගේ අපගමන ආදියට සීමා භූත වූ තං එය අපාදානං නාම අපාදානය නම් වි. කෙටියෙන්ම කිව්වොත් එතකොට ඒ පහවීම බියවීම ආදිය සිද්ධ වුණේ කවුරුන් කෙරෙන්ද, ඒ කෙනාට තමයි අපාදානය කියලා කියන්නේ. බය වීම පහවීම එහෙම නැත්නම් දෙයක් ගැනීම කරේ කාගෙන්ද, ඒක නා අපාදානයි. අපාදානේ පංචමි අපාදානයෙහි පංචමී විභක්තිය වේ. ඊට පස්සේ ඔන්න උදාහරණ කීපයක් පෙන්නනවා. ගාමා අපෙන්ති ගමින් පහවෙත් චෝරා භායන්ති සොරා කෙරෙන් බියවෙත්. එතකොට මේ තැන් වල කතෘ පදේ නැතුවයි කියලා තියෙන්නේ. අපි මුල් එක ගමකෝ. ඉසයෝ ගාමා අපෙන්ති ඉර්ෂිවරු ගමෙන් ඉවත්තේ. බාලකා චෝරා භායන්ති පොඩි ළමයි සොරා කෙරෙන් බියවෙත්. සිස්සෝ ඊළඟ එක උපජ්ජ සිස්සෝ උපජ්ජායා සික්ඛං ගන්හාති. ශිෂ්‍යා උපාධ්‍යායන් වහන්සේගෙන් ශික්ෂාව ගනි. පැහැදිලි? හරි. ඊළඟ ටික අපි බලාගෙන යමු. නියම කුබ්බකේ නියමයක් පෙරට කොට ඇති විද්‍යාග්‍රහණේ විද්‍යා ගැනීම සාද්දී සිදු කළ යුතු කල්හි ආදාන අත්ථේන ඒව සිද්ධති. ගැනීම අර්ථයෙන්ම සිදුවේ. යථා ඊට උදාහරණ මෙසේ. උපජ්ජායම් හා අධීයතේ උපාධ්‍යායන් වහන්සේ කෙරෙන් හදාරයි. එතකොට කෙටියෙන්ම මේ කිව්වොත් නියම පුබ්බකේ විජ්ජාග්ගහණය කියලා කිව්වේ නියමයක් කරගෙන දැන් මේ කාලේ මේ විදිහට ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ විදිහ නියමයක් කරගෙන දැන් ගුරුවරයා ගෝලයට කියලා දෙනවා මේ කාලේ මෙහෙම ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ විදිහේ ඒ නියමයක් මුලින් ඇතිව කරන ඉගෙනීමක් කරන අවස්ථාවකදී. එතකොට මේ ඉගෙනීම ගන්න ඉගෙනීම කියන එකත් අර කලින් කීවානේ ගැනීම අර්ථයක මේ අපාදානීය දෙනවා කියලා. අන්නේ ගැනීම අර්ථයෙන්ම මේ ඉගෙනීමත් කියන පදයට ඇතුළත් වුණා කියනවා ගැනීම කියන එකට. ඒ නිසා ඉගෙනීම කියලා කියන්නේ ගැනීමක් කියන එක තමයි කෙටියෙන් කියන්නේ. ඒ නිසා කාගෙන්ද ඉගෙනීම ගන්නෙ? ඒ කෙනාවත් පංචමයෙන් කියන්නේ. එතකොට ඉගෙනීම ගන්නෙ කාගෙන්ද? ඒ කෙනාව පංචමයෙන්. ඔන්න ඊට පස්සේ ගාථාවකින් විස්තරයක් කරනවා. ඒ ටික සමීප්‍යප ගමේ බින්නම් කුබ්බ රූපා යදච්චුතං ඔය විදිහේ ගාථාවක් අපි ඒ ටිකේ තේරුම කියාගෙන යමු. අප ගමේ සමේ අපි මේ වෙන්වීම දෙදිනාටම සමකල්හිත් වින්නම් දෙදෙනා අතුරෙන් යං පුබ්බ රූපා අච්චුතං යම් වස්තුවක් පෙර තිබූ ස්වરૂපයෙන් පහ නොවීද තදපාදානං උච්චතේ එය අපාදානීයයි කියනු ලැබේ. තං ඒ අපාදානය චලාචලතෝ විදහා චල අපදාන අචල අපදාන වශයෙන් දෙවදෑරුම්ය. යථා ඊට උදාහරණ මෙසේ. ධාවතා අස්සා ධවන අශ්වයාගෙන් පෝසෝ පති පුරුෂයා වෙටි. රුක්ඛා ඵලං පති ඉතිච ගතින් ගෙඩිය වෙටි යනුද උදාහරණයි. ඒ ටික අපි පැහැදිලි කරගත්තොත් මොකද්ද මෙතන කියන්නේ? මේකේ දැන් කතාව මුලින් ප්‍රශ්නයක් අහන්නේ දැන් මේ වෙන්වීම කියන එක දැන් දෙන්නගෙන් කාටද පංචමිය තියන්න ඕන? පංචමීපද දැන් දෙන්නම වෙන් වෙනවනේ. දැන් අපි කියනවා මම ගමෙන් මෙහෙට ආවා. ගම්ෙන් ගම අපිනුත් වෙන් වුණා, අපි ගමිනුත් වෙන් වුණා. එතකොට දැන් කාටද පංචමිය තියන්නේ? දෙන්නටම තියන්න ඕන. ඊට පස්සේ දැන් ප්‍රශ්නය. කාටද එතකොට පංචමී පදේ තියන්නේ කාගෙන්ද? එතකොට තියෙන රීතිය තමයි අර වෙනස් නොවි හිටපු කෙනාව පංචමී. වෙනස් උනේ කවුද? ඒකේ අපිනේ වෙනස් උනේ, අපි පංචමී නෙවෙයි ඒ නිසා. ඒ නිසා අර වෙනස් වෙන්නේ නැතුව එක තැනක තිබ්බ පදේ තමයි පංචමී වෙන්නේ. පංචමීෙන් තියෙන දැන් පුරුෂයා කැලෑවෙන් ගමට එයි කිව්වම කැලෑවෙන් කියන පදේ තමයි කැලෑවෙන් පුරුෂයා වෙන් වුණානේ. කැලෑවෙන් වෙන් වුණා. අපි හිතමු තාපසතුමා කැලෑවෙන් එයි කියනවා. කැලෑවෙන් එයි. ඒක තාපසතුමයි කැලෑවයි දෙකේ දෙක දැන් වෙන් වෙලා කැලෑවෙන් ඇවිල්ලා. ඒකට කැලෑවෙන් කියන පදේ නිසා කැලෑව වෙන්න වෙන තාපසතුමාව දාලා කැලෑව ගියේ නැහැ නේද? මොන රෑ නිදාගෙන ඉඳලා එවදී ලබලාදී කැලෑව ගිහිල්ලා තිබුණා නම් අන්න කැලෑව නෙවෙයි වෙන් මේ පංචමී වෙන්නේ තාපසතුමා. එහෙම වෙලා නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා දැන් කැලෑව එහෙම තියෙනවා තාපසතුමානේ ආවේ. ඒ නිසා කැලෑව තමයි පංචමී වෙන්නේ. පැහැදිලි මේ කතාව? ඊට පස්සේ තවත් කතාවක් කියනවා, මේ අපාදානයත් දෙවදෑරුම් වෙන්න පුළුවන්. එතකොට මේ වෙන් වෙන්න පුළුවන් ස්ථාවරව තියෙන දෙයකින් වෙන්වීමක් වෙන්නත් පුළුවන්, චලනය වෙන දෙයකින් වෙන්වීමක් වෙන්නත් පුළුවන්. ඔන්න උදාහරණ දෙකක් දෙන්නනවා. චල අපදානේට, චලාපා අපාදානේට ධාවතා හත්තිංහා අංකුසධාරී පතිතු. එතකොට අංකුසධාරී කියලා කියන්නේ මේ ඇත් ගොව්වට, ඇත් ගොව්වා දුවන ඇතාගෙන් වැටුනේ. එතනින්ද දුවන ඇතා දැන් එතන බාලවතාරි නම් පෙන්වුවේ ධාවතා අස්සා කෝසෝ පති. දුවන අස්සයාගෙන් පුරුෂයා වැටුනේය. දැන් එතකොට වැටුනේ කාගින්ද? වෙන් උනේ අස්සයාගෙන්. අස්සයාගෙන් වෙන් උන නිසා ඒ අස්සයා කියන පදේ පංචමියෙන් තිබ්බා. ඒ අස්සයත් හැබැයි දුවන අස්සේ. ඒ නිසා මේකෙදි ඒකට අපි කියනවා වෙනස් වෙන, චලනය වෙන අපාදානය. අස්සයා එක තැනකම ඉන්නව නෙමෙයි. එක තැනක ඉඳලා වැටුණත් ඒත් ඉතින් අපාදානම තමයි. දැන් මේ දුවන අස්සයාගෙන් කිව්වත් ඒක අපි චලනය වෙන පදයක් නිසා අපි ඒකට කියනවා චල අපාදාන කියලා. ඊට පස්සේ ඔන්න කියනවා gediya gasin wetei palan rukkam ha patati. මෙතන නම් තියෙන්නේ පතේ කියන එක. ඉතින් මේක කොහොම හරි කමන්නේ. palan rukkam ha patati. ඒකට ගහත් වෙනස් වෙනවද? තියෙන දැනින් එහෙට මෙහෙට යනවාද? වෙනස් වෙනවා. ඒ වුණාට මේ හෙළ වෙලා හැම වෙනස් වෙනවා. නමුත් එහෙම නෙවෙයි. දැන් අර ධර්මයේ කතා කරන ක්‍රමෙට ඉතින් හැමදේම වෙනස් වෙනවා. එහෙම කන්නේ මෙතන කියන්නේ මේ ඒ තියෙන ස්ථානයේ සම්මුති කතාවක් මේ කියන්නේ. එතකොට මේ ගස නිශ්චලව තියෙනවා, ගෙඩිය බිමට වැටෙනවා. ඒ නිසා මේකට අපි කියනවා අචල අපාදානය කියලා. ඊට පස්සේ තව රූප සිද්ධියම පබ්බතා ඕතරන්ති වනචරා. වනචර කියලා මෙතන කියන්නේ වනයේ හැතිරෙන්නෝ. එතකොට වනයේ හැතිරෙන්නෝ පර්වතයෙන් බතිත්. එතකොට පර්වතය වෙනස් වුණේ නැහැ. මේ අය තමයි වෙනස් වුණේ. එබැවින් නිසා පබ්බත කියන වචනේ අචල අපාදානය. එතකොට මේ බෙදීම් ටිකත් ඉතින් කෙටියෙන් මතක තියාගමු. ඊට පස්සේ ආපහු විස්තරයක් පටන් ගන්නවා. ධාතු නාමානං උපසග්ග යෝගාදී සුපිච කියන සූත්‍රය කියාගෙන යමු. ධාතු නාමාන මුපසග්ග යෝගාදී සුපිච. යනු අපාදාන සංඥා සූත්‍රයි. එතකොට මෙතන කියන්නේ කෙටියෙන් මේක වෙන් කරලා මෙතන දාගත්තා නම් හොඳයි. ධාතුන්ගේ යෝගය, නාමයන්ගේ යෝගය සහ උපසර්ගයන්ගේ යෝගය කියන අවස්ථාවලදී පංචමියක් යෙදෙනවා කියන එකයි තේරුම. එතකොට ධාතුන්ගේ යෝගය, නාමයන්ගේ යෝගය, උපසර්ගයන්ගේ යෝගය. ඒ කියන්නේ ඇතැම් ධාතුත් එක්ක, ඇතැම් නාම පදත් එක්ක, ඇතැම් උපසර්ගත් එක්ක මෙන්න මේ පංචමී විභක්තිය යෙදෙනවා කියන එකයි තේරුම. ඔන්න ඊට පස්සේ ඒක පැහැදිලි කරනවා. ධාත්වාදී විශේෂාන යෝගේ ධාතු විශේෂය, නාම විශේෂ, උපසර්ග විශේෂ යන මොවුන්ගේ යෝගේ යෙදීමක් ඇති කල්හි යම් යම් කාරකයක් වේද තං අපාදානං නාම එය අපාදානය නම් වේ. ඔන්න මුලින්ම එතකොට ධාතුන්ගේ සහ උපසර්ගාදී එකට යෙදෙන අවස්ථා ටිකක් පෙන්නනවා. මොන මොන වගේ අවස්ථාවලදීද මේ පංචමිය යෙදෙන්නේ? ඔන්න මුල්ම යෙදීම පරාපුබ්බ ජී යෝගය කියාගෙන යමු. පරාපුබ්බ ජී යෝගේ
පරා උපසර්ගය මුලින් යෙදුණු ජී ජයේ යන ධාතුවේ යෙදීමෙහි හරිද කියන එක අහගෙන ඉන්නේ නේද? යෝ අනාභි භවනීයෝ යම් මැඩලිහ නොහැකි කෙනෙක් වේද තං අපාදානං එතෙම අපාදාන නම් වේ. එතකොට මේ යෙදීම වෙන්නේ පරා උපසර්ගය දන ජී ජයේ කියන ධාතුව යෙදෙන තැනකදී. ඒකට අපි කියනවා පරාජී යෝගය කියලා. මේ කියලා තියෙන්නේ පරාජී යෝගය. පරා උපසර්ග මුලින් යෙදුණු ජී යෝගය. එතකොට ඒ තැනකදී මැඩලන්න බැරි කෙනාව තමයි පංචමීන් තියන්නේ. කියන්නේ යටත් කරන්න බැරි කෙනාව පංචමීන් තියෙනවා. උදාහරණයක් තියෙනවා. එතකොට පැහැදිලි වෙයි. බුද්ධස්මා පරාජෙන්ති අඤ්ඤතිත්‍යා. අඤ්ඤතිත්‍යා අඤ්ඤතීර්ථකයෝ බුද්ධස්මා පරාජෙන්ති. බුදුරජුන් කෙරෙන් පරදිත්. තොර මෙතනදී ඊට පස්සේ තව ටිකක් විස්තර කරනවා. බුද්ධං අභිභවිතුං අසමත්ථා ඉති යත්තෝ. බුදුරජුන් අභිභවනය කරන්නට නොහැකි වන්නාහුය යනාර්ථයි. හරි. එතකොට මේ තැනකදී අඤ්ඤතිත්‍යා කියන පදේ ප්‍රථම පදේනේ. බුද්ධස්මා පරාජෙන්ති බුදුරජුන් කෙරෙන් පරදිත් කියලා කියන්නේ. ඒතකොට බුද්ධස්මා කියන්නේ බුදුරජාණන් වහන්සේව පරද්දවන්න බැහැනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන පදය පංචමියට ආවේ. මැඩලන්න බැරි කෙනා. දැන් පරාජී යෝගය තියෙන්න ඕන, මැඩලන්න බැරි කෙනෙක් ඉන්න ඕන. ඒ ඉන්නවා නම් ඒ කෙනාව පංචමියෙන් තමයි තියන්නේ. අනාභි භවනීයෝ ඉතිකින්. අනාභි භවනීයෝ යයි කීවේ කුමටද? වීරෝ රිපුම් පරාජයති. වීරතිමේ සතුරාව පරදවයි. යනතන පංචමී නොවන බැවිනි. එතන දැන් මේ සතුරා කියන්නේ පරදවන්න යටත් කරන්න පුළුවන් කෙනෙක්නේ. ඒ නිසා ඉතින් එතන පංචමියක් ආවේ නැහැ. එතන ද්විතියාවෙන් තියෙනවා. පෞරිපුයන් සතුරා. ඔන්න ඊට පස්සේ තවත් යෙදීමක් ගැන මේ විස්තර කරන්නේ. පපුබ්බ භූයෝගේ ප උපසර්ග පූර්ව භූ ධාතුවේ යෙදීමක් ඇති කල්හි යතෝ අච්චින්නප්පභවෝ යමක් කෙරෙන් ආරම්භය එහෙම නැත්නම් මුල්ම උත්පත්තිය වේද තං අපාදානං නාම. එය අපාදාන නම් වෙයි. තොටේ මුලින්ම යමක් පටන් ගන්නවා නම් ඒ පටන් ගන්න තැන තමයි පංචමියෙන් තියන්නේ. යමක් මුලින් පටන් ගන්න තැන, ගඟක් ගලන්න පටන් ගන්න තැන, ඒ වගේ මොකක් හෝ කුලඟක් කොහෙන් හරි පටන් ගන්නවා නම් එතනත් එහෙමයි. එහෙම තැනක් තියෙනවා. හරි. ඔන්න උදාහරණයක් දෙන්නනවා. අනවතත්තම් හා අනවතප්ත විලෙන් මහා සරා පභවಂತಿ. මහා විල් හට ගනිත්. එතන මහා ගංගා කියන එකද කියන එක පොඩ්ඩක් බලන්න ඕනේ දැන්. පඨමං පළමුව තතෝ ඒව එතනින්ම උපලබ්භಂತಿ ඉතියත්තු උපදිති යන අර්ථයි. ඔන්න ඊට පස්සේ තවත් උදාහරණයක් පෙන්නනවා. මෙතනදී වෙන්න ඕන මේ තැනකදී ජන ධාතුවත් එක්ක ඒ වගේ යෙදෙන අවස්ථාවක් ඊළඟට විස්තර කරන්න. මේ ජන ධාතුවෙන් ජායති ජායති ඒ වගේ පදය දෙන්නේ. අන්න ඒ එක්කත් පංචමී පදයක් යෙදෙනවා. ඒ යමකින් යමක් උපදිනවද කියන තැන්වල. තේමතෝ භයං ජායති. ප්‍රේමයෙන් භය උපදි. තවත් ඒ වගේ පෙන්නනවා. කාමතෝ ජායති සෝකෝ යස්මාසෝ ජායතේ ගිනි උරස්මා ජාතෝ පුත්තෝ කම්මතෝ ජාතං ඉන්ද්‍රියං. ඔය විදියට එතකොට මේ ජායති ජාත ඒ විදියේ පදත් එක්ක ජන ධාතුවෙන් හැදුණු පදත් එක්ක මේ විදියේ පංචමී පදයක් එනවා. එතකොට සෝකෝ සෝකය කාමතෝ ජායති කාමයෙන් හටගනි. එතකොට අන්නේ විදියට සෝගිනි යස්මා ජායති ඒ ගින්න යමකින් උපදීද. පුරස්මා ජාතෝ පුත්තෝ ලයින් උපන් පුත්‍රයා. මොන විදියට උදාහරණ පෙන්නලා තියෙනවා. ඊළඟ යෙදීම jigucchā pamādatthānaṁ yogi. නින්දා කිරීම අලස වීම අර්ථ යෝගයෙහි. අධම්මා jigucchati අධර්මයට නින්දා කරයි. අධම්මා පමජ්ජති අධර්මය පරිවර්ජණය කරයි. එතකොට මේකේ අර්ථයත් බලා ගන්න ඕන. මේකේ මේ පමජ්ජති කියන එකේ අර්ථය විස්තර කරන්නේ පමජ්ජතිති ආලසියං ආපන්නෝ අධම්මං පරිවජ්ජෙන් පරිවජ්ජේති ඉති අත්තෝ නහි එත්ත ප්‍රමාදෝ කාමගුණේසු චිත්තක්කේපු. මෙතන ප්‍රමාදය කියලා කියන්නේ කාමගුණයන්හි චිත්ත වික්ෂේපය එහෙම නෙවෙයි. ප්‍රමාදය කියද්දී අර්ථ කීපයක් තියෙනවානේ. මෙතනදී ප්‍රමාදය කියලා කියන්නේ අලස බවට පැමිණීම. එහෙම නැත්නම් පරිවර්ජණය කියන අර්ථයයි. එතකොට අධර්මය පරිවර්ජණය කරනවා කියන එකයි මෙතන අර්ථය. ඒ නිසා මේ අධර්මයට ප්‍රමාද වෙයි කිව්වොත් නැත්නම් අපිට අර්ථය ටිකක් පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේ කියපු විදියට අර්ථ දැනගන්න ඕන. ඒක බාලාවතාර ටීකාවෙම විස්තර කරලා තියෙනවා නේ. උන් ඊට පස්සේ තවත් යෙදීමක් විස්තර කරගෙන යන්නේ. නාම යෝගී නාම ශබ්දයන් හා යෙදීමක් ඇති කල්හි පංචමී විභක්තියේ යෙදීම වලට උදාහරණ දක්වනු ලැබේ. තතෝ ප්‍රභූති
එතෙන් පටන්. එතකොට මෙතන මේ ප්‍රභූති කියන වචනයත් එක්ක පංචමී පදයක් යෙදෙනවා කියන එකයි මෙතනින් කියන්නේ. ප්‍රභූති කියන පටන් කියන එකයි තේරුම ප්‍රභූති කියන එක. එතකොට ඒත් එක්ක පංචමී පදයක් යෙදෙනවා. තතෝ ප්‍රභූ තතෝ කියලා කියන්නේ එතන ඒ තැනින් කියන කෙනේ තේරුම. ප්‍රභූති කියන්නේ පටන් කියන. එතනින් පටන් කියන. අපි කෙටියෙන් කියනවා එතෙන් පටන් කියලා. තතෝ ප්‍රභූති එතෙන් පටන්. දොට පංචමී අර්ථයේ තෝ ප්‍රත්‍යය ඇවිල්ලා තමයි තතෝ කියලා හැදිලා තියෙන්නේ. ඊට පස්සෙ ඔන්න ඊළඟට යතෝ සරාමි යම් තැනක පටන් සිහි කරමිද යතෝ ප්‍රභූති ඉති යත්තෝ යතෝ ප්‍රභූති යන අර්ථයයි. ඒ කියේ මොකද්ද? දැන් යතෝ සරාමි කියලා කියන එකේ යතෝ කියලා විතරනේ තියෙන්නේ, ප්‍රභූති කෑල්ල නැහෙනේ. ප්‍රභූති කෑල්ල නැතත් එතන අර්ථය ගන්න ඕන ප්‍රභූති කියන කොටසක් තියෙනවා කියලා හිතාගෙන ආද්‍යාහාර කරගෙන. එතකොට යතෝ කියන එකේ තේරුම මෙතන යම් තැනක පටන් කියන එකයි. ඒ නිසා තමයි ඊළඟට ඒකේ තේරුම විස්තර කරන්නේ යතෝ ප්‍රභූති කියන එක තමයි යතෝ කියලා කියන්නේ. යතෝ කියන එකෙන් අදහස් කළේ යතෝ ප්‍රභූති කියන අර්ථය. ඔන්න ඊට පස්සේ ඒක ගැන තව ටිකක් විස්තර කරනවා. එත් මේ යතෝ සරාමි යන උදාහරණයෙහි ප්‍රභූති සද්දෝ නප්ප යුත්තෝ ප්‍රභූති ශබ්දය නොයොදන ලද්දේය. ගම්යමාන අත්තස්ස සද්දස්ස හැඟෙන අර්ථ ඇති ශබ්දයේ ප්‍රයෝගම් පති යෙදීමෙහි කාමාචාරා ඉති ඤාය කැමැති පරිද්දෙන් පැවැත්ම වේ යන ඤාය බැවිනි. ඒ කියේ මොකක්ද? දැන් යම් තැනක අපිට ඒ එක වචනයක් අඩු වුණත් අර්ථය තේරෙනවා නම් ඒ තැනක ඒ වචනය නොකීවයි කියලා වරදක් නැහැ කියන එකයි. ඒකයි මේ කිව්වේ මෙතනදී මේ ප්‍රභූති පදය නැති වුණත් ඒ ප්‍රභූති පදයේ අර්ථය තේරෙනවා. යම් තැනක පටන් කියන අර්ථය තේරෙනවා යතෝ කියද්දීම. ඒ නිසා ඒ වගේ හැඟෙන අර්ථයක් තියෙන පදයක් හැඟෙන අර්ථයක් තියෙනවා නම් ඒ වචනය කීවත් නැතත් අර්ථය තේරෙනවා නම් ඒ කැමැති විදියකට ඉතින් අපිට ඒක කියන්න පුළුවන් කියලා ඉතින් න්‍යායක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට කෙනෙක් අහනවා ආශ්මතුන් දානි වැළඳුවාද කියලා. එතකොට අපි කියනවා වැළඳුවා කියලා. එහෙම නැත්නම් මම වැළඳුවා කියලා කියනවා. ඉතින් දෙකම හරි. දැන් මම කියලා නොකීවයි කියලා අර්ථය තේරෙන්නේ නැතුව තියනවාද? නැහැ. අර්ථය තේරෙනවා. දැන් එහෙනම් ඒ විදිහට අපිට අර්ථය තේරෙනවා නම් යම් තැනක ඒක කීවත් කමන්නේ නැතත් කමන්නේ කියලා න්‍යායක් තියෙනවා. අර්ථය තේරෙනවා නම් යම් තැනක ඉතින් ඒක කීවත් කමන්නේ ඉතින් නැතත් කමන්නේ. කීවයි කියලා වරදකුත් නැහැ ඉතින්. එතකොට මෙතන යතෝ ප්‍රභූති සරාමි කියලා කීවත් වරදක් නැහැ. යම් තැනක පටන් සිහි කරමිද කියලා. එහෙම නැතුව එහෙම යතෝ සරාමි කීවත් ඇති. ඒකෙනොත් අර අර්ථේම තේරෙන නිසා. ඒ කියන්නේ ඒ හැසිරීම පරිද්දෙන් වචන හැසිරීම සිද්ධ වෙන ආකාරය. හරි, ඊළඟ ප්‍රයෝගයට අපි යමුනේ. ඊට පස්සේ පංචමී විභක්තිය දෙන තවත් අවස්ථාවක්. අඤ්ඤත්ථානං ප්‍රයෝගී අඤ්ඤ යන අර්ථය ඇති ශබ්දයන්ගේ යෙදීමෙහි උදාහරණ කියනු ලැබේ. නාඤ්ඤං දුක්ඛ. එතකොට පද වෙන් කරගන්නවා දුක්ඛ අඤ්ඤං කියන එකයි දුකින් අනෙකක් නැත. ඒ කියන්නේ දුකින් අන්නේ වූවක් නැත. ඒ කියන්නේ ඉතින් තියෙන හැම දෙෙම දුකක්. දුකින් තොර වූවක් දුකින් බැහැර වූවක් නැත කියන එකයි තේරුම. නාඤ්ඤත්‍ර දුක්ඛා සම්භෝති. එහෙමත් එතන අඤ්ඤං කියලා නෙවෙයි අඤ්ඤත්‍ර පදයක් එතන තියෙන්නේ. හරි. භින්නෝ දේවදත්තා ඉච්ඡාදි.
භින්නෝ
දේවදත්තා
ඉච්ඡාදි.
දේවදත්තා දේවදතුන් කෙරෙන්
භින්නෝ
වෙන් උනේය යනු උදාහරණයකි. එතකොට ඒ වෙන් වෙනවා කියන්නේ ඉතින් අර වෙනස් බවට පත් වෙනවා කියන අර්ථය යන්නේ. ඒ නිසා ඒකත් මෙතෙන්නම තමා ගෙනෙන්නේ. ඒක ගැන ඒ නිසා ඉතින් විස්තර කරනවා. ඒ භින්න කියන වචනයත් මේ යටතටමයි ගෙනෙන්නේ. මේ අන්‍ය අඤ්ඤාර්ථ ප්‍රයෝගයේ යටතේමයි. වෙනස් වෙනවා බිඳෙනවා කියන අර්ථ සම නිසා. ඔන්න ඊට පස්සේ දැන් ඔය කතා කළේ නාම පදත් එක්ක යෙදීමක් යෙදෙන අවස්ථාව. දැන් මුලින් කතා කළානේ ධාතුත් එක්ක යෙදෙන අවස්ථාව ටිකක්. ඊපස්සේ දැන් කතා කළේ නාම පදත් එක්ක පංචමිය යෙදෙන අවස්ථාව ටිකක්. මොන මොන නාම පද එක්කද පංචමිය යෙදෙන්නේ? දැන් මුලින් කතා කළා මොන මොන ධාතුත් එක්කද පංචමියක් යෙදෙන්නේ. ඊට පස්සේ ඊළඟට කතා කළා ඔය ප්‍රභූති ආදී මොන මොන නාම පදත් එක්කද පංචමී පදයක් යෙදෙන්නේ. ඊට පස්සේ දැන් කතා කරනවා ඇතැම් උපසර්ගත් එක්ක පංචමී පදයක් යෙදෙනවා. ඔන්න එතකොට මොන මොන උපසර්ග පදත් එක්කද පංචමියක් යෙදෙන්නේ කියන එකයි පැහැදිලි කරන්නේ. උපසග්ග යෝගේ උපසර්ග යෝගයෙහි උදාහරණ දක්වනු ලැබේ. අපසාලාය ආයන්ති වානිජා. වානිජා විලෙන්දු අපසාලාය ශාලාව හැර ආයන්ති පැමිණෙත්. සාලං වජ්ජෙත්වා ඉතියත්තු ශාලාව හැර තියා යන අර්ථයි. එතකොට අපසාලාය. එතකොට මේ ශාලා පදෙත් එක්ක අප උපසර්ගයේ යෙදුණු නිසා පංචමියෙන් තියලා තියෙන්නේ. ශාලා පදේ පංචමියෙන්. ශාලාවෙන් කියන එකයි තේරුම. ශාලාව අත්හැරලා. ඔන්න ඊට පස්සේ ඒ කතා කරලේ අප උපසර්ගයත් එක්ක යෙදෙන හැටි. මොන උපසර්ගයේද? අප උපසර්ගය. එතකොට මේවා ගැන තව විස්තර රූප සිද්ධියේ වැඩි විස්තර තියෙනවා. ඒවා හිමීට ඒ තැන් වලින් බලාගමු. ඔන්න ඊට පස්සේ ඊළඟ උදාහරණේ ආ බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්භුග්ගච්ඡති. බඹලොව තෙක් ශබ්දය පැන නගි. එතකොට මේකේ ඒ ආ බ්‍රහ්ම ලෝකා කියන එකේ තේරුම මොකක්ද? ඒ බ්‍රහ්ම ලෝකයත් හසු වෙන විදියටම තමයි ශබ්දය කන නැගුණේ. බ්‍රහ්ම ලෝකේ ළඟින් නැවතුනේ නැහැ. එතකොට මේ අර්ථ දෙකක් ගැන අපි කතා කළා. මරියාදා අර්ථය සහ අභිවිධි අර්ථය කියලා අපි ඒව කලින් කතා කරලා තියෙනවා. එතකොට මේ මරියාදා අර්ථය කියලා අපි කිව්වේ වජ්ජමානා සීමා මරියාදා. එතකොට මේ මරියාදා කියද්දී ඒ සීමාව ගණන්නේ නැහැ. සීමාව හැරලා තමයි ගන්නෙ. එතකොට අභිවිධි කියලා කිව්වේ ගෛහමානා සීමා අභිවිධි. ඒ සීමාවත් එක්කම ගණනනවා. අපි දැන් කිව්වොත් එහෙම ආ පබ්බතා කෙත්තං කියලා කිව්වොත් මේ පර්වතය කෙතට ඇතුළත් නැහැ. පර්වතය ළඟින් කෙත නවතිනවා. කියන එකයි මේකේ අර්ථය. ආ පබ්බතා කෙත්තං. එතනදිත් ආ උපසර්ගයම තමයි යෙදෙන්නේ. හැබැයි අභිවිධි අර්ථයේ
ආ උපසර්ගේමයි යෙදුනේ. අන්න එතකොට එතනදී අර්ථ කියද්දි ආ බ්‍රහ්ම ලෝකා කියන එකේ අදහස් කරන්නේ බ්‍රහ්ම ලෝකය ළඟින් නැවතුණා කියන එක. දැන් මෙතන කෙත කියන එක පර්වතය ළඟින් නැවතුණා. හැබැයි මේ ශබ්දය කියන එක බ්‍රහ්ම ලෝකේ ළඟින් නවතින්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙත් ඇතුළත් කරගෙන ශබ්දේ පැතිරුණා කියන එකයි අර්ථය. මේ අභිවිදි අර්ථය කියද්දි ඒ දෙක, ඒ නිසා වෙනස අපි කලින් කතා කරලා තියෙනවා. ඒ දැන් ආපහු මතක් කරගමු. අභිවිද පදං කතා කරන්නේ ඔව් සීමාවත් එක්ක ඇතුළත් වෙනවා. නිමිත්ත කියලා අපි කියන එකට ඈ නිමිත්තත් එක්කම ඒ ප්‍රදේශයට ඇතුළත් වෙනවා. දැන් අපි සීමාවක් බඳින අවස්ථාවේදී නිමිති කීර්තනය කරනවානේ. එතකොට ඒ තැනකදී මේ නිමිති සීමාවට ඇතුළත්ද නැද්ද? සීමාවට ඇතුළත්ද මේ නිමිත්ත?
නැහැ.
ඇතුළත්ද නැද්ද? එකිනෙකාගෙන් අහනවා දැන්. ඒක විනේ ප්‍රශ්නයක්. ඒක එකක් දැනගෙන ඉන්නේ නැත්නම් හරි වැඩේ වෙන්නේ. නිමල සීලාසන. දැන් අපි පොඩ්ඩක් නිකන් සටහනක් මෙහෙම කියන්න ගත්තොත් ඔන්න දැන් නිමිති ටික තියනවා මේ විදිහට නිමිති ගන්න. ඇතුලේ ඉඳන් සීමාව සම්මත කරගන්න කියන්නේ තේරෙන්නේ. එතකොට මේ නිමිති කර දක්වා ඔහොම ගිහිල්ලා එතනින් ඔහොම නවතිනවා සීමාව. එතකොට මේ ඒ කියන එක එහෙම නැත්තම් මේ මෙහෙමද? අපි මේ ලොකු එකට නමන් දෙන්නකෝ B කියලා. ඒද දීද කියලා දැන් අහන්නේ. සීමාව කියන්නේ අපි දැන් සීමාව සම්මත කරගුවාම ඒක ඔය B කියන ලොකු කොටුවද එහෙම නැත්නම් A කියන කුඩා කොටසද? A
කියන කුඩා.
හොඳටම විශ්වාසයි. ඒක එක එකනා කියවන්න ඒද දීද. හොඳමරක්. B කියලා දෙයක. නෑ නෑ දැන්ම කියයි වර්ණ කියපු එක බලලා
කියලා.
ඔව් නෑ ඒ උපචාරගාර ඒක අදාළ නෑ. මේ කියන්නේ සීමා ගල ගැන. B කියන එක. B B B ස්වාමීන් වහන්සේ හිතෙන් කුඩා එකද ලොකු එක කියලාද හිතෙන්නේ සීමාව? ලොකු එක කියලා. පවරිත ඒ කියන එක කුඩා එක. නිමල කියලා අසු.
මොකද කියලා යන්නේ?
ඈ? දෙකයි කියන උත්තර.
ඒ
කියන
එක.
ඒ කියන එක. ලොකු එක නිකන් ඇද්දකම් කියන්නේ බයන් කියලා කියන්නේ. විතරේ මේක නිකන් කියන්නේ වටේ හිතලා අර මේ ඔව් අද
ඒ වගේ ගොඩක් දුර තියෙනවා.
ඒ වගේ ස්වාමීන් වහන්සේ B කියලා. ඒ ඒ අසම් ඒ ඒ කියන එක තමයි උත්තරේ. දී නෙවේ. ඉතින් මේ සීමාවකදී සීමා ගල සීමාවට අයිති නැහැ. ඒක හොඳට දැනගෙන තියෙන්න ඕන මේ. එතකොට ඒ සීමා ගල ළඟට වෙන චන්දිනෝදී කෙනෙක් ඇවිල්ලා හිටියත් විනය කර්මයක් කරන වෙලාවක කෝපය වෙන්නේ නැහැ. එතකොට ඒ සීමා ගලෙන් ඇතුලේ තමයි සීමාව පිහිටන්නේ. සීමා ගල සීමාවට ඇතුළත් නැහැ. සීමාවට අයිති නැහැ. සීමා ගලෙන් ඇතුල් පැත්තේ තමයි සීමාව පිහිටන්නේ. ඒවා හොඳට දැනගෙන ඉන්න ඕන කාරණා. ඉතින් මේ නිතර යෙදෙන දේවල් කවුරුත් ගියපුවත් එහෙම හරි වැඩේ වෙන්නේ. මොකද මේවා නිතර දැනගන්න ඕන දේවල්. ඒ නිසා සීමා ගලින් ඇතුලේ තමයි සීමාව. සීමා ගල සීමාවටයි කි නැහැ. ඔය ඒ කතාව අපි පස්සේ වෙන විස්තර මිනේ විතරද කියමු. මේ සීමා ගල ගලෙන් ඇතුල් පැත්තේ සීමාව තියෙන කියලා ගත්තම හරියට. ඊට පස්සේ එළියෙන් තියෙන තව
ගලක් තියෙනවා. ඒක උපචාර ගලනේ. ඒක වෙන කතාවක්. ඒ වගේන විස්තර පසුව විනීති දැනගමු. හරි. එතකොට මේක අභිවිධි අර්ථයේ නිමිත්තක්. ඔය සීමාවක් සම්මත කරද්දී සීමාව කියන එක සීමාවක් අපි සම්මත කරද්දී ඒක අභිවිධි. මොකද නිමිත්ත ඒකට අයිති වෙන්නේ නැහැ. හරි. අමතර කතාවක් ඒ වුණාට දැනගන්න ඕන එකක් ඔය. හරි. ඊට පස්සේ ඔන්න ඊළඟ ප්‍රයෝගය විස්තර කෙරෙනවා. මුඛ්‍ය සදිසේ ප්‍රධානියාහ සමානයන අර්ථයෙහිද පතිදානේච ප්‍රතිදාන අර්ථයෙහිද වත්තමානස්ස පතිස්ස යෝගේ පවතින්නා වූ පති උපසර්ගයේ යෙදීමක් ඇති කල්හි උදාහරණ දක්වනු ලැබේ. බුද්ධස්මා පති සාරිපුත්තෝ සැරියුත් මහරහතන් වහන්සේ බුදුන් හා සමානය. බුද්ධ සදිසෝ ඉතියත්තු බුදුන් හා සදෘෂය යන අර්ථයි. අපි කියන්නේ දෙවෙනි බුදු කෙනෙක් වගේ කියලා නේද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වගේ. ඒ කියන්නේ හැම ගුණයක්ම තියෙනවා කියන එක නෙවෙයි. නමුත් ඒ භාග්‍යතුන් වහන්සේගේ තියෙන ඇතැම් ගුණ ස්වාමීන් වහන්සේගේ තිබුණු නිසා ඉතින් ඒ බුදු කෙනෙක් වගේ කියලා අපි කියනවා. ඔව් ඔව්. ඒ කියන්නේ දැන් මේකේ අර්ථය කියන්නේ ඒකයි. සදිසාර්ථය කියලා නේද? ගතං අස්ස තේලස්මා පති දදාති. අස්ස මොහුට තේලස්මා තෙල් පිනිස ගතං ගිතෙල් පති දදාති ප්‍රතිදානය කරයි. මොකක්ද ඒ උදාහරණෙන් කියන්නේ කියන එක අපි තව ටිකක් කියමු. එතකොට පැහැදිලි වෙනවා. විනිමයේ උපාත්තස්ස ගනුදෙනුවෙහි ගන්නා ලද්දහුගේ පතිනීයාතනං පතිදානං ආපසු දීම ප්‍රතිදාන නම් වේ. తత్ర ఇహి గతత్తం గితెల్ పినిస పటమం తేలం దిన్నం పలమువ తెల్ దెన లద్ది తేలస్స అత్తాయ తెల్ పినిస గతం గితెల్ పున దీయతే නැවත දෙනු ලැබේ. තේලං ගහෙත්වා ගතං දදාති ඉතියත්තු. තෙල් දෙන ගිතෙල් දෙයි අනාර්ථයි. තුර මෙතන පති දදාති කියලා කියන්නේ යමක හුවමාරුව සඳහා දෙනවා කියන එක. යමක් අරගෙන ඒක හුවමාරුව විදියට වෙන දෙයක් ප්‍රතිදානය කරනවා. එතකොට මෙතන තේලස්මා කියලා කියන්නේ තෙල් පිනිස කියන එකයි මෙතන අර්ථය. තෙල් පිනිස. එතකොට තමන් ගත්තේ තෙල්. ඒ තමන් ගත්ත දේ තමයි එතකොට පංචමියට අවිලා තියෙන්නේ. යදිනේ මේ විදිහට ගත්ත දේ තමයි මෙතන මෙන්න මේ පාඩේ මෙතන මතක තියාගන්න. මේ තේලස්මා කියන එතන අර්ථ දෙකක් පෙන්නනවා. එතකොට එයට වඩා කියන අර්ථයකුත් කියනවා. හැබැයි මෙතන මේ කියන විස්තරය අනුව ගැලපෙන්නේ එය පිනිස කියන අර්ථයයි. එතකොට මේකේ ටීකාවේ ගැන විස්තරයක් තියෙනවා. පස්සේ හිමීට කියව ගන්න ඒක.
අර්ථ දෙකක් තියෙනවා. දෙකෙන් මෙතෙන්ද ගැලපෙන එක අපි ඒ විදිහට ගමු. මේ තියෙන්නේ තේලතෝ අධිකං කියන අර්ථයක් තියෙනවා. අතවා එසේ නැතහොත් තේල ආදානේන තම් පටිච්ච දේති විනිමයේ ඉති කියලා ඔය විදිහ විස්තරයක් කරනවා. ආදිග්‍රහණේන සූත්‍රයේ ආදිග්‍රහණයෙන් කාරක මැද්‍යෙහි කාරක මැද්‍යෙහිද පංචමී විභක්තිය වේ. එතකොට කාරක දෙකක් අතරේ පංචමී පදයක් යෙදෙනවා කියන එකයි මේ තේරුම. කාරක දෙකක් අතරේ අපි බලමු. එතකොට මේ උදාහරණේ ලුද්දකෝ වැද්දා ඉතෝ මීන් පක්කස්මා පක්ෂයකින් පසුව මිගං විජ්ජති මුෙක් විදි මුෙකු විදි කියලා කියන්නේ. හරි, ඒතකොට මුෙකුට විදිනවා කියන එකයි. ලුද්දකෝ වැද්දා ඉතෝ කෝසා මෙතනින් කෝෂයකින් එහා දුනු පන්සීයකින් මත්තෙහි කුංජරං විජ්ජති ඇතෙකු විදි. ඔන්න ඒ උදාහරණ දෙක. එතකොට මේකේ අර කලින් කියපු උදාහරණේ මේ විදිහට අපි පදවෙන් කරගන්න ඕන. පුරිසෝ අස්ස තේලස්මා ගතම් පති දදාති. පුරිසෝ අස්ස තේලත්හාය ගතම් පති දදාති. මේ විදිහටයි ඒකේ අර්ථය ගන්න ඕනේ. එතකොට මේකේ අපි එත් මේ උදාහරණයෙහි ඉතෝ ඉති අපාදානස්සච ඉතෝ යන අපාදාන කාරකයටද මිගං ඉති කම්මස්සච මිගං යන කර්මකාරකයකද මජ්ජ භූතෝ පක්ඛෝ මෙද ඌයේ පක්ඛ යන පදයයි. කියන්නේ පක්ෂය කියන අර්ථයනේ. තස්ස අපාදාන සංඥා එයට අපාදාන සංඥාව වේ. දැන් මේ උදාහරණේ දකින්න ඇතිනේ. මේ තියෙන්නේ ඉතෝ පක්කස්මා මිගං විජ්ජති. ඒතර ඉතෝ කියන්නේ පංචමී පදයක්. ඒකක් කාරකයක්. මිගං කියන්නේ කර්මකාරකේ. මේක අපාදාන කාරකය. මිගං කියන්නේ කර්මකාරකේ පදයක්. ඒ දෙක අතරේ ඒ කාරක දෙකක් අතරේ තියෙන නිසා මේ පක්ඛ කියන වචනයත් අපාදානයට යනවා කියන එකයි මේ කියන්නේ. මේ වගේ කාරක දෙකක් අතර යම් පදයක් තියෙනවා නම් ඒ තැනකදී මේ පදය පංචමියට යෙදෙනවායි කියන එකයි කියන්නේ. ඔන්න ඊට පස්සේ තවත් ක්‍රමයකට මේක විස්තර කරනවා. අතවා ඉතේ නැතහොත් කරණං කාරු කිරීම කාරණම් වේ. කාරෝ ඒව කාරකෝ කාර යන්නම කාරක නම් වේ. ක්‍රියාවයි යදා දිනා සකත්තේ කප්පච්චයෝ. යදාදී සූත්‍රයෙන්
ස්වార్థයෙහි ක ප්‍රත්‍යයයි තතෝ එයින් ක්‍රියානම්පි මජ්ජෝ ක්‍රියාවන් දෙකකගේ මැදයේද කාරක මජ්ජෝ නාම කාරක යන්ගේ මැද නම් වෙයි යථා ඊට උදාහරණ මෙසේ අජ්ජ විජ්ජිත්වා පක්ඛස්මා විජ්ජති අද විද පක්ෂයකින් පසුව විදි දැන් අර ඊතෝ පක්ඛස්මා විජ්ජති විජ්ජති කියන එක තමයි තව ක්‍රමයකට විස්තර කරනවා අද විද පක්ෂයකින් විදි කියනවා දැන් දිරිගෙන දැන් මේක තරමේ ඊතෝ කියන එකේ තේරුම මෙතන ඉඳන් කියන්නේ අද ඉඳන් කියන එකනේ පක්ෂයක් කියලා කියන්නේ මාස භාගයක්නේ මාස භාගයකින් මොයකට විදිනවා අද ඉඳන් මාස භාගයකින් මොයකට විදිනවා කියන එකනේ එතකොට ඒ කියන්නේ පුරුද්දක් විදිහට මේ මිනිස්සයා පක්ෂයෙන් දවස් 15න් 15ට සතු මරන්න යනවා කියන වගේ අර්ථයක් මේ කියන්නේ මෙතන ඉඳන් පක්ෂයකින් මොයක්ව මරනවා කියන එකනේ මේ තේරුම එතකොට මේ ඊතෝ කියන එකම අපිට තව ක්‍රමයකට ලියන්න පුළුවන් කොහොමද මේ අද විදලා තව දවස් 15කින් විදිනවා කිව්වත් මේ අර්ථයමයි ඒ නිසා තමයි කිව්වේ අජ්ජ විජ්ජිත්වා විජ්ජිත්වා පක්කස්මා විජ්ජති කියලා. අද විදලා පක්ෂයකින් පස්සේ මොයකට විදිනවා. කිව්වත් හරි ඊතෝ පක්කස්මා මිගං විජ්ජති. මෙතන ඉඳන් පක්ෂයකින් මොයකට විදිනවා. කිව්වත් දෙකේම අර්ථය එකයි. එතකොට මේ පක්කස්මා කියන පදේ කාරක දෙකක් අතර තියෙන්නේ කියන එක ක්‍රම දෙකකට කියවා. දැන් ඊතෝ පක්කස්මා මිගං විජ්ජති කිව්වොත් මෙන්න මේ ඊතෝ කියන පදයයි මිගං කියන පදයයි කාරක දෙකක්. මේක අපාදාන කාරක මේක කර්ම කාරක. ඒ නිසා මේ දෙක අතරේ තියෙන නිසා මේක පංචමී වුණා. තව ක්‍රමයක් තමයි මේක මිගං පදේ අපි අතහැරලා ගන්න ඕන මෙතන මේ විජ්ජිත්වා කියන්නේ ක්‍රියාපදය මෙතන විජ්ජති කියන්නේ ක්‍රියාපදයක් මේක පූර්ව ක්‍රියාව මේක අවසාන ක්‍රියාව ඒ දෙක අතරේ තියෙන නිසා පක්කස්මා විජ්ජති මේ පක්කස්මා කියලා ඒ පදේ පංචමියට ආවා කියලායි කියන්නේ එතනදී උදාහරණෙ මිගං කියන පදේ නැතුවයි උදාහරණෙ කියලා තියෙන්නේ අජ්ජ විජ්ජිත්වා පක්කස්මා විජ්ජති. එතකොට ඒ වගේ ක්‍රියාපද දෙකක් අතර යෙදුනත් පංචමියක් යෙදෙනවා කියන එක. එතකොට ඒ දෙවිදියටම ගත්තම හරි. ඉතින් මේ විදියට යෙදුනත් එතකොට අර විදියේ ක්‍රියා දෙකක් අතර යෙදුනත් එතකොට පංචමී පදයක් යෙදෙනවා. එහෙම නැතුව මේ විදියේ කාරක දෙකක් අතර යෙදුනත් පංචමියක් යෙදෙනවා කියලා ගත්තම හරි. ඔන්න ඊට පස්සේ එක විස්තර කරනවා එත්ත මෙහි විජ්ජිත්වා විජ්ජති ඉති විජ්ජිත්වා යනුද විජ්ජති යනුද ක්‍රියා දෙකයි අන්න එතකොට මේ විදිහේ ප්‍රයෝගයකුත් තියෙනවා කියන එකයි විස්තර කරේ. ඒ ටිකේ මොකක් හෝ ගැටුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. ඊළඟ ප්‍රයෝගයේ අපි යමු. මේ පංචමී විභක්තිය කියලා කියන්නේ වැඩිම ප්‍රයෝග තියෙන විභක්තියක් නේ. ඒ නිසා මේ ටිකට සටහනක් පසුව දාලා තියාගන්න ඕන. මේ මේ තැන්වල පංචමී යෙදෙනවා කියලා. ඉතින් මේකේ මේ හැම එකක්ම බහුල වේදෙනවා නෙවෙයි. බහුලව යෙදෙන ප්‍රයෝග ටිකක් තියෙනවා. ඒ ටික වෙනම සටහනක් දාලා තියාගන්න ඕන. අනිත් ඒවත් ඉතින් මතක තියාගන්න ඕන. ක්‍රියා දෙක. ඒවත් නිසා කාරක නියම ක්‍රියාවට කාරක කියලා කියනවනේ. එතකොට මේ දෙක තමයි කාරක දෙක. එතකොට මේ දෙක අතරේ තියෙන පක්ක කියන වචනේ පංචමයෙන් ආවා. අපි සද්දේන සූත්‍රයේ අපි ශබ්දයෙන් නිපාත යෝගේපි නිපාත යෝගයෙහිද පංචමී ဒුතියා තතියාච පංචමියද ဒුතියාවද තතියාවද වේ. ඔන්න ඊට පස්සේ මේ සූත්‍රයේ තියෙනවානේ අපි පදයක්. කොහෙද අපි පදයක් තියෙන්නේ? යෝගාදීසු අපි. අපිච්ච කියලා නේද තියෙන්නේ. එතකොට අපි පදයක් තියෙනවා. මේ අපි පදේ බලේ ඒ කියපු අවස්ථාවලට අමතරව ධාතු යෝගය, නාම යෝගය, නිපාත උපසර්ග යෝගයට අමතරව නිපාත යෝගයේදී එහෙම නැත්නම් නිපාත පද කීපයක් එක්කත් පංචමියක් යෙදෙනවා කියන එකයි මේ කියන්නේ. ඔන්න ඒ වගේ යෙදෙන එක නිපාතයක්. රහිතා කියන රහිත කියන පදේ. රහිතා මාතුජා. සහෝදරයා හැර. තොර රහිත කියලා කියන්නේ අපි සිංහලෙන් උත් රහිතයි කියලා කියන්නේ නැහැ කියන එක නෙමෙයි. ඊට පස්සේ විස්තර කරනවා මාතුජං මාතුජේනවා. තොට රහිතා මාතුජං රහිතා මාතුජේන යයි හෝවි. තොට ඒ තැන් වලදී දුතියාවක් වෙන්නත් පුළුවන් පංචමී පදේ වෙනුවට තතියාවක් වෙන්නත් පුළුවන්. මාතුජා වෙන්නත් පුළුවන්, මාතුජං වෙන්නත් පුළුවන්, මාතුජේන වෙන්නත් පුළුවන්. එතකොට ඔන්න ඊළඟ උදාහරණය රිතේ සද්ධම්මා. සද්ධර්මය හැර. රිතේ සද්ධම්මං සද්ධම්මේනවා. රිතේ සද්ධම්මං රිතේ සද්ධම්මේන යයි හෝවේ. රිතේ සද්ධම්මං රිතේ සද්ධම්මේන. ඒ තැන් වල වෙන්නත් පුළුවන්, තතියාවක් වෙන්නත් පුළුවන්. අර්ථයේ වෙනසක් නැහැ. විනා යෝගේපි එවං. විනා යෝගයෙහිද මෙසේය. එතකොට ඒකටත් උදාහරණ දෙන්නලා තියෙනවා. මේ තියෙන්නේ ඒ නිපාත යෝගයේදී රිතේ නානා විනා ආදී පදත් එක්ක මේ විදිහට යෙදෙනවා කියලා දෙනවා. මේ තියෙන්නේ විනා සද්ධම්මා නත්ඤ්යෝ කෝචි නාතෝ ලෝකේ විජ්ජති. ওই විදිහට එදිලා තියෙනවා. එතකොට මේ පුතගේව කියන එකත් වෙන්වම කියන අර්ථයේ නිපාතයක්. එතකොට යාව පදේ. යාව පදෙත් එක්කත් පංචමියක් යෙදෙනවා. ආ බ්‍රහ්ම ලෝකා වගේම යාව බ්‍රහ්ම ලෝකා කියලත් තියෙනවා. එතකොට මේ රූප සිද්ධියේ ගැන විස්තර කරපු ඉදී නානා කුලා පබ්බජිතා නොයෙක් කුලවලින් පැවිදි වූවෝ තොට නොයෙක් කුලවලින් ඉවත් වෙලා බහැරට ඇවිල්ලා පැවිදි වුණා කියන එකයි මෙතන තියෙන්නේ. ඔන්න ඊළඟ උදාහරණේ අරියේහි පුතගේව අයං අයං මෙතිමේ අරියේහි පුතගේව ආර්යයන් වහන්සේලාගෙන් වෙන්වමය චකාරේන සූත්‍රයේ චකාරයෙන් අඤ්ඤත්ථාපි යෝජේ තබ්බං වෙනත් තැන්හිද යෙදිය හැකිය. ඒ කියන්නේ ওই බහුලව යෙදෙන තැන් ටික තමයි කීවේ. තවත් මේ වගේ යෙදෙන තැන් තියෙන්න පුළුවන්. බුද්ධ දේශනාවේ තිබුණොත් තැන් වුණොත් මේ සූත්‍රයෙන්ම තමයි ඒකත් ගන්න ඕන. ඉතින් බහුලව යෙදෙන විවහාර ටික ඔය පැහැදිලි කරේ. ඉතින් එහෙම ඉතිරි අමතර ඒවා ටික ඔන්න රූප සිද්ධිය වගේ කියනවා ඒ ටික. ඉතින් පසුව බලාගන්න නේ. මේ කතා කරපු ටික එනකන් අපහැදිලි මොනවා හෝ තියෙනවා නම් මට අහමු බලන්න. නැත් වෙටි නේ. එමනම් අපි විනාඩි දෙක තුනක පොඩි විවේකයක්. දැන් කරපු තරම් නෑ. තව පොඩ්ඩයි තියෙන්නේ. කරපු තරම් ඉතාලි. යෙදෙන තැන් ටික දැන් එක එක උදාහරණ වගේ මෙතන කියාගෙන යන්නේ. තමන් ඊට පස්සේ මේවට පොත්පත් කියවගෙන යද්දී අහුවෙන උදාහරණ එමෙිට මේ තැන් වලින් මතක් කරගන්න ඕන. එහෙමනම් මේ නිසා තමයි මේ විදියට යෙදුනේ. මේ නිසා තමයි මෙහෙම යෙදුනේ කියලා ඒවා තමන් ටිකක් මතක් කරගන්න ඕන. මේ රීති ටික ඒ නිසා දැන් අපි මුල් කාලේ පොඩි සටහනක් වෙනම දාගත්තා. පොඩි කොළ ටිකක වෙනම සටහනක් දාගත්තා. ප්‍රථමාව මේ මේ අර්ථවල යෙදෙනවා. ද්විතියාව මේ මේ අර්ථවල යෙදෙනවායි කියන. එහෙම තියාගෙන ඊට පස්සේ මොකක් හරි තැනක අපිට යෙදෙන රීතිය මතක නැත්තම් අපි තව පංචමී පදයක් තියෙනවා මේක යෙදෙන අර්ථේ පැහැදිලි නැහැ. පංචමී යෙදෙන අර්ථ ටික ඉක්මනට බලාගෙන යනවා. එතකොට පේනවා එහෙනම් මේ අර්ථේ ඉන්නේ මේක යෙදিলা තියෙන්නේ. අන්න එහෙම පේනවා. ඒ වගේ තමන් පොඩ්ඩක් තනියෙන් විමසලා ඒ තැන් ඉතිරි ඒවා ටික හදාගන්න ඕනේ. එතකොට එහෙම නැත්තම් ඉතින් සමහර ඒවා දියුණු වෙන්නේ නැහැ, තමන්ගේ දැනීම වැඩෙන්නේ නැහැ. තමනුත් ඒ නිසා ටිකක් ඉතින් දෙන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ යෙදීම ගැන පංචමී කතා කරගෙන යන්නේ රක්කනත්ථාන මිච්චිතං යනු අපාදාන සංඥා සූත්‍රයි. එතකොට මේකේ තේරුම රක්කනත්ථානං ඉච්චිතං අපාදානං කියන එකයි. එතකොට රක්ෂණ අර්ථ ධාතුන්ගේ යෙදීමක් තියෙන අවස්ථාවක තමන් කැමති වුණු රකින්න බලාපොරොත්තු වුණු යමක් වෙනවද? ඒක පංචමියට යෙදෙනවා. පංචමියේ යෙදෙනවා රකින්න බලාපොරොත්තු වුණ දේ. ඔන්න ඊට පස්සේ අපි මේ වෘත්තිය කතා කරගෙන යමු. රක්ඛා රක්කණං රැකීම රක්ෂණ නම් වේ. තං අත්තු යේ සං ධාතුණං ඒ රක්ෂණාර්ථය යම් ධාතුන්ට වේද තේසං යෝගී ඒ ධාතුන්ගේ යෙදීමක් ඇති කල්හි අපාදානය වේ. ඔන්න එක ක්‍රමයකට මේ පදය විස්තර කරපු විදිය. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා වා ඉසේ නැතහොත් රක්ඛිතබ්බා රක්ඛණ රැකිය යුත්තෝ රක්ඛණ නම් වෙති. රක්ඛනාච තේ අත්ථාච ඉති රක්ඛනත්ථා. රැකිය යුත්තෝද ඕහුය අර්ථ ඌයේ ඕහුම නොයි රක්ෂණාර්ථ නම් වෙති. ටිකක් ඒ කියන එක ගැන අර්ථය හිතලා කියන්න ඕනේ. එතකොට පැටලෙන්නේ නැහැ. මේ තියෙන පාඩමයිනේ අපි කියන්නේ නේද? තේ සම්මජ්ජේ ඒ ඒවා අතර යම් ඉච්චිතං යම් වස්තුවක් කැමති වෙන ලදද තං අපාදානං නාම ඒ වස්තුව අපාදාන නම් වේ. ඉතින් මේ මොකක්ද කියන්නේ කෙටියෙන් රැකීම් අර්ථ ධාතුත් එක්ක අපි යමෙකුගෙන් රකින්න බලාපොරොත්තු වෙනවා. අපි යමක් රකින්න බලාපොරොත්තු වෙනවා තව කාගෙන් හරි. උදාහරණයක් විදියට සිංහලෙන් කියනවා අපිට හරකුන්ගෙන් කෙත රකින්නවා කියලා. හරකුන්ගෙන් කෙත රකින්නවා. ඔය තැනකදී අපි රකින්න ඕන උවමනාව තියෙන අපිට දැන් අපිට මොකද හරකුන්ගෙන් කෙතෙහි ගොයම රකින්නවා කියලා අපි කියනවා. හරකුන්ගෙන් කෙතෙහි ගොයම රකින්නවා. අපිට එතකොට රැක ගන්න ඕන මොකක්ද? ගොයමනි. ගොයම තමයි අපිට වැදගත් වෙන දේ, රකින්න ඕන දේ. අන්න ඒ පදේ පාලි භාෂාවේදී පංචමියෙන් තියෙනවා. රකින්න ඕන දේ, රැක ගන්න ඕන දේ. අපි දැන් රැකගන්නේ හැබැයි දැන් හරකුන්ගෙන් තමයි රැකගන්නේ. වලක්ව ගන්න ඕන හරකුන්ගෙන්. ඒ පදේ එහෙම නෙවෙයි. මෙතනදි කියන්නේ රැකගත යුතු දේ තමයි පංචමියට එන්නේ. ඔන්න උදාහරණයක් දෙන්නවා. උච්චුතෝ සිංගාලේ රක්ඛಂತಿ කෙත්තේ. කෙත්තේ කෙතෙහි උච්චුතෝ උක්වලින් සිගාලේ රක්ඛಂತಿ සිවලුන් රකිත්. ඊළඟ උදාහරණේ කෙත්තේ කෙතෙහි යවා යවයින් යව කියලා කියන්නේ බාර්ලි වලින් ගාවෝ පටිසේදෙන්ති ගවයින් වලක්වත් යනු උදාහරණයි. එත්තමේ උදාහරණෙහි පක්ෂේ දෙවෙනි පක්ෂයෙහි පටිසේද ద్వාරේන වැලැක්වීම මුඛයෙන් රක්ඛනමේව ගම්යතේ රැකීමම හැඟේ. කියන්නේ මෙතනදී පටිසේදෙන්ති කියලා කිව්වනේ ඒකෙනුත් අදහස් කරන්නේ වළක්වනවා කියන්නේ සිටි රකින්නවා කියන එකම තමයි. ඒ නිසා ඒකත් රැකීම් අර්ථයේ යෙදීමක් කියලයි කියන්නේ. එතකොට මේ දෙකේ උදාහරණ එතකොට
වෙන් කරලා බලාගත්තම මේ තියෙන උදාහරණ තේරෙම ඇති. අපි මේ මෙතන තිබුණු උදාහරණේම ගමු. පළවෙනි උදාහරණෙම අපි ගමුකෝ. අපි ගමු කස්සකා කියලා කත්රූපදී. කස්සකා ගොවියෝ කරි කෑම මොනවද කියලා කියන්නේ මොකකින් හරි රකින්න අපි කනවයි කියලා හිතමුකෝ නේද පොඩි කරන එකකින් හරි විනාශ කරන එකකින් හරි රකින්න. එතකොට මේකේ මේ තමයි කත්‍රූපදේ. මේක සත්ත්වමී පදේ. මේ ආධාර පදේ තමයි කෙතෙහි කියන එක. ආධාරය තර මේක ඉච්ඡිත රැක ගන්න අවශ්‍ය දේ. අපි ඒකට ඊප්සිතය කියලා ගමු. රකින්න කැමති වූ දේ. එතකොට රකින්නේ කාගෙන්ද කියන එකයි සිවලුන් කියන එක. ඒක එතකොට ဒုတိယා පදේ. එතකොට මෙතෙන්ද මේක පංචමියෙන් එන්නේ. එතකොට ඒ රකින්න බලාපොරොත්තු වන දේ පංචමියෙන් තියෙනවා. අපිට රැක ගන්න ඕන උප්නේ හිවල්ලුම් එහෙම නෙවෙයිනේ. ඒ නිසා නේද? ඒ නිසා මේක පංචමියෙන් සිවලුන් කියලා කාගින්ද රැක ගන්න ඕනේ? ඒ පදේ ဒုတိယාවෙන් තියෙනවා. කාගින්ද රැක ගන්න ඕනේ? ඒක ဒုတိယානේ. කැමති වෙන්නේ රක්කනං ඉතිකින් රැකීම යයි කීවේ කුමටද? අභිධම්මං අධීතේ අභිධර්මය හදාරයි යන තැන්හි රැකීම් අර්ථයක් නැති බැවින් පංචමිය නොවි. ඉච්ඡිතං ඉතිකින් කැමති වෙන ලද්ද පංචමියෙන් යෙදේයයි කීවේ කුමටද? අනිච්චිතස්ස කෙත්තස්ස රැකීමට කැමැත්තක් නැති කෙතට න අපාදාන සංඥා අපාදාන සංඥාව නොවේ. කේචි ඇතැම් ඇදුරුවරු බතකෝ යවං රක්කති ඉති මෙහෙකරුවා බාර්ලි රකීයයි. උදාහරණ කර පච්චුදාහරಂತಿ උදාහරණ දක්වත්. එතන මෙතනදී ඒ කියපු ටිකේ තේරුම මොකද්ද? මෙතනදී රැකීම් අර්ථයකුත් රක්ෂණාර්ථ ධාතුවක් එහෙම නැත්නම් රැකීම ගැන කියවෙන ධාතුවක් යෙදිලා තියෙන්නත් ඕන. ඒ වගේම ඒ රකින්න කැමති වුණු දේ තමයි පංචමියට යෙදෙන්නේ. තමන් රකින්න අපේක්ෂා කරන දේ. ඒ නිසා තමයි විස්තර කරන්නේ අර අබිධම්මං අදීතේ වගේ කියන තැන්වල. ඉතින් රැකීම් අර්ථයක් කියවෙන්නේ නැහැ නේ ක්‍රියාපදෙන් ඉගෙන ගන්නවා කියන එකනේ තියෙන්නේ. ඒ නිසා එතන පංචමියක් යෙදුන්නේ නැහැ. කැමති වුණු දේ තමයි රකින්න කැමති වුණු දේ තමයි පංචමියට යෙදෙන්නේ කියලා කියවේ. ඇයි දැන් මේ උදාහරණයේදී මේ කෙත්තේ කියන පදේ ආධාර එහෙම නැත්නම් සත්තමියෙන් තියෙන්නේ. ඒක රකින්න උවමනාවක් තිබුණ නැහැ නේ. කෙත නෙවෙයි රකින්න ඕන උක්නේ. කෙතේ තියෙන උක් තමයි රකින්න ඕන. ඒ නිසා මේ කෙත්ත කියන පදේ සත්තමියෙන් තිබ්බා. මේ උච්චු කියන පදේ තමයි පංචමියට ආවේ. රකින්න උවමනා දෙයි. ඒ නිසා මේකට අපාදාන සංඥාව ආවේ නැහැ. රකින්න උවමනා දෙයක තමයි අපාදාන සංඥාව ආවේ. එහෙම නැත්නම් මේ හිවලට ආවෙත් නැහැ. ඉතින් හිවලවත් අපිට රකින්න උවමනාවක් නැහැ. ඒ නිසා ඒ රකින්න ඕන දෙය තමයි පංචමියට එන්නේ. ඊට පස්සේ ඒක ඉතින් පැහැදිලි. ඔන්න ඊට පස්සේ ඊළඟ උදාහරණය. ඉතින් මේක 557 පිටුවෙත් කියලා තියෙනවා නේ. මේ තියෙන්නේ උග්ගහයි හිවලයි අතරින් ඉතින් රකින්න ඕන වස්තුව තමයි උග්ගහ. ඒ නිසා ඉතින් රැකීම අර්ථ ධාතුයි උච්චතෝ කියලා පංචමිය උනේ රකින්න ඕනදී හිවලව හිම නෙවෙයි කියන එකයි මේ කියන්නේ. ඒ විස්තරේ තියෙනවා හිමීට ඒවා කියව ගන්න. ඊළඟ සූත්‍රය යේනවා දස්සනං යනු අපාදාන සංඥා සූත්‍රයි. එතකොට මේකේ තේරුම මොකද්ද? යමෙකු විසින් තමන්ව නොදැකීම අපි කැමති වුණාද අන්න ඒ කාගේ නොදැකීමද අපි කැමති? කවුරු අපිව නොදකින්වටද කැමති? අන්න ඒ කිනාව අපි පංචමියෙන් තියන්නේ. ඒකයි මේ සූත්‍රයෙන් කියවේ. අපි ඒ ටික බලාගෙන යමු. ඉතිරි විස්තරය උඩට හැදිලි වෙනවා. යේන දක්ුණා යම් දකින්නකු විසින් අදස්සනං තමන්ව නොදැකීම දක්ඛබ්බේන ඉච්චිතං දැකීමට ලක්වන්නහු විසින් කැමතිවන ලදද? ඒ දකින තැනැත්තා අපාදානං නාම අපාදාන නම් වෙයි. ඔන්න උදාහරණයක් පෙන්නනවා. උපජ්ජායා අන්තරධායති සිස්සෝ සිස්සෝ ශිෂ්‍යා උපජ්ජායා උපාධ්‍යායන් වහන්සේ කෙරෙන් අන්තරධායති අතුරුදන් වේ. මිලීයති ඉති අත්හෝ සැඟවෙයි යන අර්ථයි.
එත්ස මේ උදාහරණෙහි දස්සන ක්‍රියාය දකීම් ක්‍රියාවේ කත්තු භූතේන උපජ්ජායේන කර්තෘ භූත වූ උපාධ්‍යායන් වහන්සේ විසින් අත්තනෝ අදස්සනං තමාව තමාගේ නොදැකීම දත්තබ්බ භූතෝ සිස්සෝ දැකීමට ලක්වෙන ශිෂ්‍යයා අනජ්ජේතු කාමෝ ඉච්ඡති ඉගෙන ගනු නොකැමැත්තෙන් කැමති වෙයි. එහෙම නැත්නම් නොම ඉගෙන ගනු කැමැත්තේ කැමති වෙයි. නොම ඉගෙන ගනු කැමැත්තේ ගුරුවරයාගේ නොදැකීම කැමති වෙයි. එනේ ගුරුවරයා තමන්ව දකින්නට කැමති වෙන්නේ නැහැ. හේතුව මොකද? ඉගෙන ගන්න කැමති හින්දා. එමීට අර කියන්නේ දැන් දිස්තලා යනවායි කියලා නෙමෙයි. අන්න ඒ වගේ කියන ප්‍රශ්නේ කියන්නේ. තව ටිකක් විස්තර කරනවා. උපජ්ජායේන උපාධ්‍යායන් වහන්සේ විසින් අත්තබ්බං අත්තනෝ දස්සනං කළ යුතු තමන්ගේ දැකීම සිස්සෝ ශිෂ්‍යති මේ උපජ්ජායෝ මන්න පස්සතු ඉති උපාධ්‍යායන් වහන්සේ මාව නොදකීවා යැයි ඉච්ඡති ඉති අත්ථෝ කැමති වෙයි යන අර්ථයයි. වාකාරේන සූත්‍රේ වාකාරේන සප්තමීච සප්තමී විභක්තියද වේ. ජේතවනේ අන්තර හිතෝ දෙවුරම් දෙවුරමින් අතුරුදන් වූයේ යනු සප්තමියට උදාහරණයි. එත්තමේ උදාහරණයෙහි ජේතවන සද්දේන ජේතවන ශබ්දයෙන් ජේතවනර්ථ ජේතවනස්තයෝ අදහස් කරන ලද්දාහුයි. ඒ කියන්නේ දෙව්රම් වෙහෙර ඉන්න අයව තමයි අදහස් කරේ. දෙව්රම් වෙහෙරේ ඉන්න අය කෙරෙන් අතුරුදන් වෙනවා කියන එකයි. ඒතර මේ කියපු ටික කෙටියෙන් පැහැදිලි කරගත්තොත් මේ කියන්නේ දැන් අපි උදාහරණ වාක්‍යම අරගත්තම පැහැදිලි. සිස්සෝ උපජ්ජාය අන්තරදායති. අපි ඒ උදාහරණෙම ගමු. මේ තියෙන්නේ අපි මේ සිස්සෝ පදේ මුලට ගමු. මෙතෙන්ද සිස්සෝ ශිෂ්‍යයා උපජ්ජාය උපාධ්‍යායන් වහන්සේ කෙරෙන් අන්තරදායති අතුරුදන් වෙයි. එතකොට මේ පංචමියට එන්නේ මොන පදේද? උපජ්ජායා කියන පදේ. ඇයි ඒක පංචමියට ආවේ? හේතුව කියනවා යේනවා අදස්සනං. දැන් තමයි දැන් අතුරුදන් වෙනවායි කියන මෙතන කියන්නේ දැන් හැංගෙනවා කියන එකනේ. ඒ හැංගෙද්දී දැන් ශිෂ්‍යයානේ. ශිෂ්‍යයා මේ උපාධ්‍යායන් වහන්සේ තමන්ව දැකීමට අකමැති. තමන්ව දැක්කොත් හොඳ නැහැ. තමන්ව දකින්න නැති වෙන්න කටයුතු සලස්වනවා කියන එකයි මේ තේරුම. එනවා දකි එනවා දකිද්දි පේන්නේ නැති වෙන්න හිමීට මගහැරලා වෙන කොහෙන් හරි යනවා. ඉතින් ඒ හේතුව කිව්වේ ඇයි? අර ඉගෙන ගන්න අකමැත්තෙන් තමයි තමන් එහෙම මගහැරලා යන්නේ. එතකොට අන්න ඒ විදිහට ඒ දැකීම් කෘත්‍යයේ දැන් මෙතන ක්‍රියා දෙකක් තියෙනවා. උපජ්ජායෝ සිස්සං පස්සති. සිස්සෝ උපජ්ජාය අන්තරදායති. ඒ වගේ. එතකොට දැන් උපාධ්‍යායන් වහන්සේ ශිෂ්‍යාව බලනවා. එතකොට ශිෂ්‍යයා හිනීට මගහැරලා යනවා. මේ වගේ එකක්. එතකොට හැබැයි මේක බලනවා කියන එක නෙවෙයි, බලන්න කලින් සමහර විට මගහැරලා යනවා නේද? එතකොට මෙතනින් කෙටියෙන් කියන්නේ ඒ උපාධ්‍යායන් වහන්සේ තමන්ව දකින එකට තමන් අකමැති, මේ ශිෂ්‍යා අකමැති. ඒකයි මේ කියන්නේ. එතකොට ඒ විදිහේ ඒ තමන් යමෙකුගේ දැකීම අකමැති වෙනවද, ඒ කෙනාව තමා පංචමියෙන් තියන්නේ. තමන්ව දැකි යම් කෙනෙක් තමන්ව දකින එකට තමන් අකමැතිද, ඒ කෙනාව පංචමියෙන් තියෙනවා. පැහැදිලිද කතාව? තමන්ව දකින්න, තමන්ව යම් කෙනෙක් දකිනවාද, ඒක තමන් දකින්නක නැති කෙනා හිම නෙවෙයි. තමන්ව යම් කෙනෙක් දකින එකට තමන් අකමැතිද? ගුරුවරයා තමන්ව දකින එකට තමන් අකමැති. ගුරුවරයා මාව දකින්න නැත්නම් හොඳයි කියන එක. හැදිලෙන්නේ. ඔතට මෙතනින් අදහස් කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවක ඒ උපජ්ජාය කියන වචනය පංචමියට වැටෙනවා. හරි. ඊට අමතරව ඇතැම් තැනකදී මේක සත්ත්වමීනොත් යදෙනවා. මේ උදාහරණයක් ජේතවනේ අන්තරහිතෝ. එතකොට මෙතන ජේතවනෙහි කියලා සත්ත්වමීනොත් යදෙන්න පුළුවන්. මෙතන ජේතවනේ කියන එකෙන් අදහස් කරේ දෙව්රම් වෙහෙර ඉන්න මිනිස්සයෝ. එතකොට මේ දෙව්රම් වෙහෙර ඉන්න මිනිස්සයන්ගෙන් අතුරුදන් වුණා. එතනින් අයින් වෙලා ගියා. එතකොට මෙතනින් අදහස් ඒක සත්ත්වමීනොත් ඒ නිසා යෙදිලා තියෙනවා ඇතැම් තැනක. නෑ නෑ, ජේතවනයෙන් අතුරුදන් වුණා කියන. මෙතනත් ථානෝපචාර වශයෙන් ඒ ස්ථානයේ නාමයෙන් හඳුන්වලා තියෙන ස්ථානයේ ඉන්න පුද්ගලයෝම ථානෝපචාර කියලා ඊ අපි කතා කරේ. හරි, ඊට පස්සේ අවසාන සූත්‍ර දෙකක් තියෙනවා නේ. ඊළඟ තව සූත්‍රයක් තියෙනවා. ඒක කවුද කියවන්නේ? ඊළඟ සූත්‍රය පවර චිත්තාස්මවත් කියනවා. කියමු බලන්න. පුරුදු වෙන්නත් එක්ක මේ වගේ පද වෙන් කරගන්නත් පුරුදු වෙන්න ඕනේ. දූරාන්තික අද්දකාල නිම්මාන ස්වාලෝප විසායෝග විභත්තාරප්පයෝග සුද්ධප්පමෝචන හේතු විවිත්තප්පමාන කුබ්බයෝග බන්ධන ගුණවචන පඤ්ඤ කතන තෝක අකත්තුසුච කියලා සූත්‍රයක් තියෙනවා. එතන මේකත් අපාදාන සංඥා සූත්‍රයක්. අපි ඒ ටිකේ අර්ථ බලාගෙන යමු ඉක්මනට. දූර දූර ශබ්දය හා ඒ අර්ථවත් ශබ්දද අන්තික, සමීපාර්ථය කියවෙන ශබ්දද අද්ද කාල නිම්මාන මාර්ග ප්‍රමාණ කාල ප්‍රමාණ යන්හිද ත්වාලෝප පූර්වක්‍රියා ත්වාප්‍රත්‍ය ලොප්පුණු තැන්හිද දිසායෝග දිසාවන් කියවෙන ශබ්දයන් හා ඒ අර්ථයේ යෙදීම් ඇති තැන්හිද විභක්ති විභජන අර්ථයෙහිද ආරප්පයෝග ආරති ශබ්දයේ යෙදීමක් ඇති කල්හිද සුද්ධ ශුද්ධ අර්ථය ප්‍රමෝචන මිදීම් අර්ථය හේතු අර්ථය විවිත්තාර්ථය ප්‍රමාණ ප්‍රමාණාර්ථය පුබ්බයෝග පුබ්බ පදයාගේ යෙදීමද බන්ධන බැඳීම් අර්ථ ಗುಣ වචන ಗುಣ කීම පංහ ප්‍රශ්න කිරීම කතන විසඳීම තෝක ස්වල්පාර්ථය අකත්තුසුච කර්තෘ අර්ථය රහිත භාව ආදී කාරක අර්ථයන් හිද අපාදාන අපාදාන කාරක යෙවි ඔන්න සූත්‍රයේ තේරුම හරි ඊට පස්සේ අපි ඒකේ වෘත්තිය උදාහරණත් එක කතා කරගෙන යමු දූරාදිසු යං දූර ශබ්දාදී ප්‍රයෝගයන්හි යම් කාරකයක් වේද තං අපාදානං එය අපාදාන නම් වි චකාරේන සූත්‍රයේ චකාරේන් කොචි ඇතම් තැනක ဒုတိယා තတိယා චට්ටිච ဒုတိယාවත් තတိယාවත් චට්ටි විභක්තියත් වි සං යතහ ඊට උදාහරණ මෙසේය දූර වාචීනං තං යෝගේ ඒ දූර වාචී ශබ්දයක් හා යෙදීමක් ඇති කල්හි අඤ්ඤේ සංච ඒ දූර වාචී පදයද පඩකින්ද ඒ දූරවාචී පදයෙන් අන්‍ය පදයෝද අපාදාන සංඥාවේ ඒ කෙටියෙන් කීවේ මේ දූරවාචී පදයක් තියේදී ඇතැම් තැනකේ දුර ගැන කියවෙන පදේම තමයි පංචමී වෙන්නේ ඇතැම් තැනකදී ඒ දුර ගැන කියවෙන පදය නෙවෙයි වෙනත් පදයක් පංචමීෙන් යෙදෙනවා උදාහරණයක් කියවම පැහැදිලි වෙයි. පළවෙනි උදාහරණේ දුරතෝ ආගම්ම දුරින් පැමිණ වා විකල්පයෙන් දුරං දුරේන දුරං ආගම්ම දුරේන ආගම යයි හෝවි එතකොට දුර සිට පැමිණ කියන එක අපිට කියන්න පුළුවන් විභක්ති තුනකින් දුරතෝ කියන්නේ පංචමිය දුරං කියන්නේ ဒုတိယාව දුරේන කියන්නේ තတိယාව මේ තුනේම අර්ථය සමානයි ඔතනදී ඔය දුරය අර කලින් කිව්වේ දුර වාචිනා දුර ගැන කියවෙන පදය පංචමියෙන් යෙදෙන්න පුළුවන් ඇතැම් තැනක මේ වගේ තැනක් දැන් දූරවාචී පදේ තමයි පංචමී උනේ. දූරතෝ කියන්නේ තියෙන්නේ දූරවාචී පදේ පංචමී. ඔන්න ඊළඟ උදාහරණය. ආරකාතේ මෝගපුරිසා ධම්ම විනය. තේ මෝගපුරිසා ඒහිස් පුරුෂයෝ ධම්ම විනය ධර්ම විනයෙන් ආරක දුරස්ත වූවාහුය. ධම්ම විනයං ධම්ම විනයේන වා ධම්ම විනයං ආරකා ධම්ම විනයේන ආරකා කියලා තේරෙන්න පුළුවන් ඒ ධම්ම විනයා කියන පංචමියෙන් තිබ්බ පදේ වෙනුවට ဒုတိယා තတိယා පදත් එන්න පුළුවන් ඒක තමයි දැන් විස්තර කරන්නේ තාම කිව්වේ නෑ ඒක එතකොට මෙතන ඒ අඤ්ඤේ සංච කියලා කලින් කිව්වේ මෙන්න මේ වගේ තැනක් ගැන. ඇයි මෙතනදී දුර ගැන කියවෙන පදේ තමයි ආරකා කියන පදේ. ඒකෙන් අදහස් කරන්නේ දුරස්සයි කියන එක. ඒක පංචමීන් නෙවෙයි මේ තියෙන්නේ. ආරකා කියන පදය එතකොට නිපාතයක්නේ. ආරකා කියන පදේ නිපාතයක්. එතකොට මේ දුරස්සයි කියන අර්ථයේ නිපාතයක් එක්ක මේ ධම්ම විනය කියන පදය පංචමියට එනවා. ධම්ම විනය කියන අන්නේ එතකොට අඤ්ඤේ සංච අපාදාන සංඥා. එතකොට ඒ දුරස්සයි කියන අර්ථය කියවෙන පදයට වෙනස් පදයකට පංචමියට එන්න පුළුවන්. කුමකින්ද දුරස්ත වෙන්නේ? අන්න ඒ වගේ තැනකදී අර්ථය ගන්නෙ දුරස්ත වෙන්නේ කුමකින්ද කියලා අපි ප්‍රශ්නයක් අහලා ඒ පදේ තමයි පංචමියට ගන්නෙ. පැහැදිලිනේ කතාවනේ. තොර දුරස්ත වෙන්නේ ධර්ම විනයෙන්. ඒ නිසා ඒ පදේ පංචමිය. ඔන්න ඊළඟ උදාහරණය අන්තිකත්ති සමීප අර්ථයෙහි උදාහරණ කියන්න ලැබේ. සමීපං ගාම එතකොට ගමට සමීපයි. එතකොට ඒකම ගාමා කියලා පංචමියෙන් තියෙන එක ගාමං ගාමීන කියලා තියෙන්න පුළුවන්. ඒකයි කියන්නේ ගාමං ගාමීන වාක්‍ය. එතකොට ගාමං සමීපං ගාමීන සමීපං ගමට සමීපයි කියන එක. අද්ධ කාලානං නිම්මානේ මාර්ග කාල දෙදෙනාගේ ප්‍රමාණයක් කියවෙන කල්හි උදාහරණ දක්වනු ලැබේ. මදුරාය චතුසු යෝජනේසු සංකස්සං මදුරා නුවරින් යොදුන් හතරක් එපිටින් සංකස්සජ වේ. එතකොට මේ කියන්නේ දුරක් ගැන. චතුසු යෝජනේසු කියන පදයෙන් කියවෙන්නේ දුරක් ගැනනේ. ඒ දුර වාචී පදේ එහෙම නෙවෙයි මෙතන පංචමියට ආවි. පේනව නේද? මදුරාය කියලයි. මදුරාවේ සිට කියලයි අපි අර්ථ කියන්නේ උතනදී. මදුරාවේ සිට මදුරා නුවර සිට චතුසු යෝජනේසු යොදුන් හතරක් මැත්තේහි සංකස්සං සංකස්සපුරය වේ. එතකොට ඒ තැනක ඔය කීවේ අද්ද නිම්මාන. ඒ කියන්නේ දුර ප්‍රමාණය කියන අවස්ථාවකදී. මේ යෙදීමට උඩ වෙන්නේ යම් තැනක ඉඳන් තව තැනකට තියෙන දුර ප්‍රමාණය කියන අවස්ථාව. එතකොට කොතන ඉඳන් කොතින්නද කියලානේ අපි කියන්නේ. කොතන ඉඳන් කියලා කියන පදේ කොතන ඉඳන්ද අපි දුර කියන්නේ. අන්න ඒ පදේ පංචමියෙන් තියන්නේ. මෙතන ඉඳන් මෙතෙන්න මෙච්චර දුරයි කියලානේ කියන්නේ. එතකොට මෙතන ඉඳන් කියනා වගේ තමයි මදුරාය කියලා ආවේ. මදුරාවේ සිට යොදුන් හතරක් මැත්තේහි සංකප්පය වේ. ඔන්න ඊළඟට මේ කීවේ දුරක් ගැන කියද්දි ඊළඟට ඔන්න කියනවා කාලයක් ගැන කියන තැනක කොහොමද කාල ප්‍රමාණයක් ගැන කියද්දි පංචමිය යෙදෙන්නේ. ඊතෝ ඒක නවති කප්ප මත්තකේ මෙතෙන් පටන් කල්ප 91ක් මැත්තේහි. තොර පේනවා ඇති ඊතෝ කියලා කියන්නේ මෙතෙන් පටන් මෙතන ඉඳන්. අන්න එතකොට ඒ දුර කියන්න පටන් ගන්නෙ මෙතන ඉඳන් කියලා. අන්න මේ පදේ පංචමී. එතකොට මේ ඒක නවති කප්ප මත්තකේ කල්පය කියලා කියන්නේ එතකොට මේ කාලයක් ගැනනේ කියන්නේ. පැහැදිලිනේ? එතකොට කල්ප මෙච්චරක් කියලා කියන්නේ කාලයක්. අන්න කාල ප්‍රමාණය කියපු අවස්ථාවට උදාහරණ. ඔන්න ඊට පස්සේ ඉතර කරනවා නිම්මානම් පරිමාණම්. මෙහි නිම්මානයයි කීවේ පරිමාණයටයි. ඒ කියන්නේ ප්‍රමාණ. කාල ප්‍රමාණය එහෙම නැත්නම් දුර ප්‍රමාණ කියද්දි. ඒ තැනක පංචමිය යෙදෙනවා කියන එකයි කීවේ. මේ ටිකේ මොකක් හෝ අප හැදිලි තැනක් ගැටලුවක් තියෙනම් අහමු බලන්න. මම අපි ඊළඟ එකට යමු නේ. ත්වාලෝපේ ත්වාලෝපේ තව කැලක් තියෙනවා. ත්වාලෝපේ සති ත්වා ප්‍රත්‍ය ප්‍රත්‍යාන්ත ලෝපයක් ඇති කල්හි කම්මාදිකරණ විසයේ කර්ම අධිකරණ විසයෙහි ඒ කියන්නේ අධිකරණ කියන්නේ ආධාරයට කර්ම කර්ම විසයෙහි සහ ආධාර විසයෙහි කියන එකයි. පංචමී විභක්තියේ යෙදී. මොන් ඊට පස්සේ උදාහරණ විස්තර කරන්නයි යන්නේ. ත්වාලෝපේ ඉති ත්වාලෝපේ යනු ත්වාන් තස්ස අත්ථ සම්භවේ අපි ත්වා ප්‍රත්‍යාගේ අර්ථයෙදීම ඇති කල්හිත් තස්ස අනුච්චාරණං ඒ පදයාගේ නොකියා හැරීමයි උන උදාහරණ පෙන්නනවා. පාසාදා සංකමීය ප්‍රාසාදයෙන් මාරුවන්නේය ආසනා බුට්ටහෙය ආසනයෙන් නැගිටින්නේය ත්වාලෝපේ ඉතිකින් ත්වාලෝපේ යයි කීවේ කුමටද පාසාදං අබිරුහිත්වා සංකමෙය්‍ය ප්‍රාසාදයට නැග මාරු වන්නේය ආසනේ නිසීදිත්වා බුත්තහෙය්‍ය ආසනයෙහි හිඳ නැගිටින්නේය යනාදී උදාහරණයන්හි පංචමී විභක්ති නොවීම පිණිසයි. ඔන්න එතකොට ඒ කීවේ මොකක්ද? ත්වාලෝපේ. එතකොට මෙන්න ඒකට අපි උදාහරණ ටිකක් බලමු. මේ තියෙන්නේ ඒ වගේ ඒ ගැන කියවෙන තැන රූප සිද්ධියේදී විස්තර කරලා තියෙන විදිය. පාසාදා සංකමී ඒ උදාහරණේ මාරන් තියෙනවා. පාසාදං අබිරුහිත්වා සංකමී යාති යත්තු. එතකොට මේ කියන්නේ මොකද? සංකමී කියන එකේ තේරුම මාරු වෙනවා. එතකොට මේක උදාහරණයක් මේ බුද්ධ දේශනාවේ තියෙනවා. සංයුත්ත නිකායේ පුද්ගල සූත්‍රයේ මේ තියෙන්නේ. සේයතාපි මහරජ පුරිසෝ පල්ලංකාවා පල්ලංකං සංකමෙය්‍ය පල්ලංකේකින් පල්ලංකේකට මාරු වෙනවා. අස්ස පිට්ටියාවා අස්ස පිට්ටින් සංකමෙය්‍ය අසුප් පිටකින් අසු පිටකට මාරු වෙනවා. ඇත් පිටකින් ඇත් පිටකට මාරු වෙනවා. පාසාදාවා පාසාදං සංකමෙය්‍ය ප්‍රාසාදේකින් ප්‍රාසාදේකට මාරු වී යන්නේද. තතෝපමාහං මහරජ ඉමං පුද්ගලං වදාමි. ඔය විදිහට ජෝති ජෝති පරායන පුද්ගලයා ගැන විස්තරයක් කරනවා. එතකොට මේ තැනක මේ කියන්නේ එක තැනකින් එක තැනකට මාරු වෙනවා කියලායි දැන් මේ කියන්නේ. දැන් මේ ප්‍රාසාදයෙන් ප්‍රාසාදයකට මාරු වෙනවා කියන එකේ තේරුම ප්‍රාසාදයකින් ඒකයි මේ විස්තර කරන්නේ. ඊට පස්සේ පාසාදං අබිරෝහිත්වා මේ එක තව ටිකක් විස්තර කරනවා. පඨමං ඒකම් පාසාදං අබිරූහිත්වා පුන අඤ්ඤම් පාසාදං සංකමෙය්‍යාතිවා
පඨමං ඒකස්මින් පාසාදේ නිසීදිත්වා පුන අඤ්ඤං පාසාදං සංකමේය ඉතිවා එවං පරිපූර්ණ වාක්‍යං වේදිතා.
එතකොට මේ සම්පූර්ණ අර්ථයෙන්ද ඒ ටිකක් කියවෙන්න ඕන. එක ප්‍රාසාදයකට නැගිලා ඒකෙන් අනිකකට මාරු වෙනවා. අපි උදාහරණයකට කියමු. අපි කතාවට කියනවා ගහකින් ගහකට මාරු වෙනවා කියලා. සිංහලෙන් අපි පාවිච්චි කරන්නේ නේද? ගහකින් ගහකට මාරු වෙනවා. ඒකේ තේරුම මොකද්ද? ගහකට නැගිලා ඒකෙන් අනිකකට මාරු වෙනවා. පැහැදිලිද? සිංහලෙත් කියන්නේ ගහකින් ගහකට මාරු වෙනවා. මේ ඉස්සෙල්ලා ගහකට නැගිලා ඉන්න පායේ අනිකකට මාරු වෙන. ඔගේ තේරුම එතකොට ගහට නැගිලා ඒකෙන් අනිකකට මාරු වෙනවා කියන එක. ගහකින් ගහකට මාරු වෙනවා කියලා කියන්නේ නැතුව බිම ඉඳන් කෙලින්ම ගියොත් මේක දෙන්නේ කෙලින්ම ඊළඟකට නැගගවද? ගසට නැග ඒයින් මාරු වෙයි කියන එක තමයි ගසකින් ගසකට මාරු වෙනවා කියලා සිංහලෙන් කියන්නේ. ඒත් ඒක අපි විස්තරේ තව කෙනෙකුට කියනවා නම් කියන්න ඕන ගහකට නැගලා ඒකෙන් අනිකකට මාරු වෙනවා කියන එක. එහෙදි
මේකම තමයි පාලියෙත් මේ විස්තර කරන්න. ඒ නිසා දැන් මේකේ ත්වාලෝපය කියලා කිව්වේ ත්වාපදය නැති උනායි කියලා කිව්වේ. දැන් මෙතන වාක්‍ය තියෙන්නේ කොහොමද? පාසාදා පාසාදන් ඔව් පාසාදා සංකමෙය කියලානේ. ප්‍රාසාදයෙන් මාරුවන්නේ කියලා. ප්‍රාසාදයෙන් මාරුවන්නේ. එතකොට ඒකේ තේරුම ප්‍රාසාදයට නැග මාරුවන්නේ කියන එක. එතකොට ඒ නැග කියන එක අපි කියනවා පූර්ව ක්‍රියාවකින් ත්වා ප්‍රත්‍යයකින්නේ. පාසාදං අබිරහිත්වා කියනන් කියන්නේ. අන්න ඒ ත්වා ප්‍රත්‍ය පදය අයින් කරලා ප්‍රාසාද පදේ පංචමිය තරග. එහෙමයි කරලා තියෙන්නේ. එතකොට මේක තියෙන්න තිබුණේ මේ විදිහට තිබ්බ තියෙන්න ඕන එක ඒකම මෙන්න මේ විදිහට පෙන්වලා තියෙනවා. පැහැදිලිද? මෙන්න මේ පාසාදා අබිරෝහිත්වා කියන එක වෙනුවට තමයි පාසාදං අබිරෝහිත්වා කියන එක වෙනුවට තමයි පාසාදා කියලා ආවි. පැහැදිලි. එතකොට මේකේ මෙන්න මේ ත්වා ලෝප වෙලා. ත්වා පදය ත්වා සහිතව තිබ්බ පදේ ලොප් වෙලා. මේ ත්වා පදය ලොප් වුණාම මේ පදය පංචමියට ආවා. ඒකයි උන කතාව. පැහැදිලි. මේ පාසාදං අබිරහිත්වා කියලා තිබ්බ තැන අබිරහිත්වා කියන ත්වා ප්‍රත්‍යාන්ත පදය ලොප් වුණා. ඒ ලොප් වුණායින් පස්සේ ඉතිරි වුණු පාසාදං කියන පදය පංචමියට ආවා පාසාදා කියලා. එතකොට ප්‍රාසාදයෙන් මාරු අනේ කියලා අර්ථය කියනවා. පැහැදිලිද කතාව? හරි.
තවත් උදාහරණයක් පෙන්නවා ආසනා වොට්ටහෙය. ආසනයෙන් නැගිටිනවායි කියලා. ඉතින් ආසනයෙන් නැගිටින්න කලින් ඉඳගෙන ඉන්න එපාය. නේද? ආසනයේ ඉඳගෙන එපාය නැගිටින්න. ඒ නිසා ඒකත් තියෙන්න තිබුණේ ආසනේ නිසීදිත්වා කොහොමයි තියෙන්න තිබුණේ. ඒක එතකොට මේ ආසනේ මෙතනදි වෙන්නේ මේ මෙතන නිසීදිත්වා කියන පූර්වක්‍රියාව අයින් වෙලා ත්වා ප්‍රත්‍යාන්ත පූර්වක්‍රියාව අයින් වෙලා ආසනේ කියලා තිබ්බ සප්තමී පදේ මෙන්න පංචමියට ආවා.
අන්න ඒ නිසා තමයි අර කලින්ම කීවේ කම්ම මේකේ ටික කීවේ කොහොමද කම්මාධිකරණ විසයේ කියලා. මේක කියන්නේ කම්ම අධිකරණ විසයේ කියලා. ဒုတိယා අර්ථයක හරි සප්තමී අර්ථයක හරි තමයි මේ පංචමී ආවේ. ဒုတိယාවක් එන්න ඕන තැන පංචමී ආවා. එහෙම නැත්නම් සප්තමියක් එන්න ඕන තැන පංචමී ආවා. තොටේ ဒုတိယාවක් ඉන්න ඕන තැන පංචමියක් ආපු නිසා අපි එතනදි කීවා කර්ම අර්ථයේ කර්ම විෂයේ පංචමියක් මේක. කර්මයේ ඉන්න ඕන තැනක ඒ වෙනුවට පංචමියක් ආවා. ආසනේ නිසීදිත්වා වුත්තේය කියන තැන නිසීදිත්වාය කයින් වුණ නිසා ආසනේ කියලා සත්තමියෙන් තිබුණේ. ඒ වෙනුවට ආසනා කියලා පංචමියට ආවා. අන්න ඒකට අපි කිව්වා අධිකරණ විෂයේ පංචමිය. අධිකරණයක් එහෙම නැත්නම් සත්තමියක් තියෙන්න තිබ්බ තැන පංචමියක් බවට පත් වෙනවා. ඉතිරි ටික බලාගෙන යන්නේ. දිසත්තේ දිශා අර්ථයෙහිද තං වාචීන යෝගේච ඒ දිසා වාචී ශබ්ද යෝගයෙහිද අපාදාන ය වේ. උදාහරණයක් ඔන්න පෙන්නනවා. පුරත්හිමතෝ අවීචිතෝ උපරි තොට පුරත්හිමතෝ උපරි අවීචිතෝ උපරි ඒ විදිහට අපිට ගන්න පුළුවන්. තොට පෙරදිගින් මත්ෙහි අවීචයෙන් මත්ෙහි අවීචියට උඩින් මොන විදිහට ඒ මෙතන පුරත්හිමතෝ උපරි පෙරදිගින් ඉහළින් කියන කාරණය මේ විදිහට ගන්න පුළුවන්. එතකොට අවීචිතෝ උපරි කිව්වොත් අවීචියෙන් මත්ෙහි කියන එකයි. එතකොට පුරත්හිමතෝ උපරි කියන තැන පුරත්හිම කියන පදේ නැගෙනහිර දිශාව ගැන කියවෙන්නේ ඒ පදේ එක්ක තෝ ප්‍රත්‍යවිල්ලා පංචමී අර්ථයේ යෙදුණා. එතකොට අවීචිතෝ උපරි කියලා කිව්වොත් එතන උපරි පදේ තමයි දිශාවක් ගැන කියවෙන්නේ ප්‍රදේශයක් ගැන. එතකොට ඒ නිසා ඒ පදය ඉතින් නිපාතයක්නේ. පැහැදිලි නේද? ඒක එතකොට පංචමී වෙන්නේ නැහැ. ඒත් එක්ක යෙදුණු අවීචිතෝ කියන පදේ පංචමීට ආවා. එතකොට මුල් එකේදී මුල් උදාහරණයේදී ඒ දිශාව ගැන කියවෙන පදේ පංචමීට ආවා. මෙතනදී දෙවෙනි එකේදී දිශාව දිසාවාචී ඒ පදයක් තියෙන නිසා ඒ සමග යෙදුණු වෙනත් පදයක් පංචමියට ආවා. ඒත් ඒ වගේ අවස්ථාවලුත් මතක තියාගන්න මේන් අසුවල් දිශාවෙහි කියලා කියනවනම් අපි හිතමු මෙතනින් අසුවල් දිශාවේ මෙතනින් උඩ මෙතනින් යට ඒ වගේ කියනවනම් ඒ යම් තැනකින් කියලාද කියන්නේ මේ පදේ පංචමියට එනවා. එහෙම නැත්නම් තව කියන්න පුළුවන් දකුණු දෙසින් නැගෙනහිර දෙසින් අන්න ඒ විදිහට කියද්දී ඒ
නැගිනෙහිර පැත්තෙන්. ඒ වගේ කියද්දි ඒ පදේ පංචමියෙන් එන්නේ කොහොමද? ඒ දිශාවාචී පදයත් එක්ක පංචමී පද, පංචමී විභක්තිය එකතු කරලා කොහොමද? නැගිනෙහිරින් කියනවා නම් පුරප්තිමතු දකුණි දක්ඛිනතු, අන්න ඒ විදිහටයි එන්නේ. ඒක උපරි කියන එකත් ඒ විදිහට ඔව් හරි. ඔව් මේක නම් වින වෙනම අර්ථ ගන්න පුළුවන්. ඒ කියන්නේ පුරත්තිමතෝ කියන එක වෙන පදයක්, අවීචිතෝ වෙනම පදයක්, උපරි වෙනම පදයක් කියලා ඒව අතරේ සම්බන්ධයක් නැතිව. පුරත් ඔව් එහෙම පැත්තක් තමයි මෙතන පේන්නේ. ඒතර පුරත්තිමතෝ කියලා කියන්නේ නැගින හිරින්. අවීචිතෝ කියලා කිව්වොත් අවීචියෙන්. ඒතර එතන නම් උපරි කියන එකත් එක්ක සම්බන්ධ කරලා තෝරන්න ගන්න පුළුවන් අවීචිතෝ උපරි. අවීචියෙන් මැත්තේ. එහෙම නැත්තම් අපි කියනවා ගේහතෝ උපරි, gederin mattihi, gederin උඩ, රුක්ඛතෝ උපරි, ගහින් mattihi, අන්න ඒ විදිහට ගන්න පුළුවන් අර්ථය.
අවිචියෙන්
ඒක ඉතින් කොහොමත් පංචමී වෙන්වීම ඉතින් මේ කාරකාර්තේ මුලම තියෙනවා.
ඒක තමයි මේ මං කියන්නේ අවිචිතෝ උපරි කියන එක තමයි.
ඔය එහෙම ඒක ගැළපෙන්නේ නැහැ. එතන මෙතෙන් ටිකන්නේ අර්ථය ටිකක්. එතකොට අවීචියෙන් මැත්තේ කියලානේ. අවීචියෙන් උඩ වෙන යමක් පිහිටලා තියෙනවා කියලා කියන්න ගන්නත් බැරි නැහැ. එහෙමත් ගන්න පුළුවන් ඕන. ඒක
උඩින් කියලා
කියන්නේ. ඔව් උඩින් කියන එක තමයි. උන් ඊළඟ යෙදීම විභාගේ විභාග අර්ථයෙහි අපාදානය වේ. යතෝ ප්‍රණීතතරෝ යමකට වඩා ප්‍රණීතතරද යන උදාහරණයි. ඒකට මේක බහුලව යෙදෙන ප්‍රයෝගයක්. ඒ නිසා හොඳට පුරු කරගන්න ඕන. මේ පංචමිය යෙදෙනවා වඩා කියන අර්ථයේ යමකට වඩා. ඒකට තමයි විභාගාර්ථය වෙනම ඔය බහුලව යෙදෙන ප්‍රයෝගයක් සටහනක් හරි දාලා තියාගන්න. ඒක බොහෝ විට ඔය තර ආදී ප්‍රත්‍යත් එක්ක තමයි යෙදෙන්නේ. ඊතෝ අභික්ඛන්තතරෝච ප්‍රණීතතරෝච මීට වඩා අභික්ඛන්තතරද ප්‍රණීතතරද වෙයි. මේ තියෙන්නේ අම්හේහි අභික්ඛන්තතරෝච ප්‍රණීතතරෝච අපට වඩා අභික්ඛන්තතරද ප්‍රණීතතරද වෙයි. ඉතින් ඒ වගේ මේ කියන්නේ මේ මහා බ්‍රහ්මයා ගැන. ඉතින් අනිත් බ්‍රහ්මයෝ කියන කතාව. ඉතින් මේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ අපට වඩා අභික්ඛන්තතර, ඊටාත්ම හොඳ දැකීමක් තියෙන ප්‍රණීතතර කෙනෙක්. හරිද නේ? ඒතර මේ අම්හේහි අපට වඩා කියලායි මේකේ අර්ථ කියන්නේ. නැතුව අපි විසින් කියලා හිම කිව්වොත් වැරදි අර්ථය. අම්හේහි කියලා මේ පංචමී පදයක් එක. එහෙම නැතුව අප කෙරෙන් හරි එහෙම නෙවෙයි. මෙතන කියන්නේ අපට වඩා. ඒ නිසා මේ බහුලව යෙදෙන ප්‍රයෝගයක් හොඳට සටහනක් දාලා තියාගන්න. වඩා කියන අර්ථය. යමකට වඩා. ඒකට කියන්නේ විභජනාර්ථය කියලා. ඉතින් ඒක මතක තියාගන්න ඒ නිසා.
මේ තියෙන්නේ සාදු සාදු අනුරුද්ධා ඉමම් හා පාසු විහාරා උත්තරීතරෝ ච පනීතතරෝ වා පාසු විහාරෝ නක්තිති. සාදු සාදු අනුරුද්දේනි, මේ පහසු විහරණයට වඩා උත්තරීතර වූ ප්‍රනීතතර වූ පහසු විහරණයක් නම් නැත. මේ ඉමම් හා පාසු විහාරා පංචමයෙන් තියෙන මේ පහසු විහරණයට වඩා වැදගත් නේද? සිතින් ඒ වගේ තැන් නැත්තම් අපි පරිවර්තන නැතුව පරිවර්තනය කරන්න ගියොත් මේ පහසු විහරණය කෙරෙන් උත්තරීතර වූ මොහොමාකාර කියයි. ඒකට අර්ථ ගැලපෙන්නේ තේරෙන්නේ නැහැ අපිට. ඒ නිසා ඉතින් සටහන් දාලා තියාගන්න එක වටිනවා.
විභාගාර විභජනාර්ථය.
මොන ඊළඟ උදාහරණි? ආරත්‍යත්තේ. ආ යෝග කැලගුත් තියනවා නේද? ආරති අර්ථ යෝගයෙහි ගාම ධම්මා විරති. ග්‍රාම ධර්මයෙන් වැළකීමයි යනු උදාහරණයි. එතකොට ආරති විරති කියන පදත් එක්ක මේ ආරති යෝගය කියලා කියන්නේ ආරති විරති ඒ වගේ පදත් එක්ක යෙදීම කියන එකයි. එතකොට මේ තියෙන්නේ ආරති ප්‍රයෝගය කියලා කියන්නේ විරමණාර්ථ ශබ්දයන්ගේ ප්‍රයෝගයයි. විරමණාර්ථ එතකොට මොකෙන්ද වලකින්නේ කියන අර්ථයෙන්. එතකොට ආරති විරති ඒ පද පටි විරති කියන ඒ වගේ පදත් එක්ක ඒ වගේම වේරමණී ඒ කියන පද මෙන්න මේ වෙන්වීම අර්ථයේ පද. එතකොට ඒ තැන්වල පංචමියක් යදෙනවා. එතකොට වලකින්නේ කුමක්ද? වින් වෙන්නේ කුමකින්ද කියන අන්න ඒ දේ පංචමියෙන්. අසද්ධම්මා ආරති. අසද්ධර්මයෙන් වෙන්වීම. පාපා විරති. පාපයෙන් වැළකීම. පානාති පාතා වේරමණී. ප්‍රාණඝාතයෙන් වැළකීම. අදින්නා දානා පටිවිරතෝ. අදින්නා දාණයෙන් වැළකුනේ. මුසාවාදා අපපටිවිරතෝ. ඔන්න ඔය වගේ උදාහරණ ඉදින් පෙන්වලා තියෙනවා. ඔන්න ඊළඟට සුද්ධත්තේ. සුද්ධ අර්ථයෙහි මාතිතෝ සුද්ධෝ. මව් පාර්ශ්වයෙන් සුද්ධය යනු උදාහරණයි. එතකොට මාතිතෝ කියලා ඒ සුද්ධ උනේ මවගෙන් සුද්ධයි කියනවා. දැන් ඔන්න කියනවා මාතිතෝ මව් පාර්ශ්වයෙන් සුද්ධ බ්‍රාහ්මණයි. බ්‍රාහ්මණ කුලයේ අය සමහරවිට තමන්ගේ පිරිසිදු බව කියන්නේ උභය පාර්ශ්වයෙන් පිරිසිදුයිද කියලා බලනවා. ඒ කියන්නේ දෙපැත්තෙන්ම බ්‍රාහ්මණ කුලයේද. එහෙමනම් අන්න පිරිසිදුයි. එතකොට මව් පාර්ශ්වයෙන් පිරිසිදුයි. අන්න ඒ වගේ කියන එකක් ගැනයි මෙතන මේ පිරිසිදුයි කියලා කියන්නේ. පමෝචනත්ති. මිදීන් අර්ථයෙහි මුත්තෝ මාර බන්ධන. මාර බන්ධනයෙන් මිදුනේ යනු උදාහරණයි. එතකොට මේ මිදීම් අර්ථයේ දි එතකොට මිදුනේ කුමකින්ද ඒ දේ පංචමියෙන් එන්නේ. මිදුනේ කුමකින්ද මේ තියෙන්නේ? පරිමුත්තෝ දුක්ඛස්මාති වදාමි. උදාහරණ දුක්ඛස්මා පරිමුත්තෝ इति වදාමි. දුකින් මිදුනේ යයි වදාරමි. මුත්තෝ මාර බන්ධන. තේ මච්චුනා න මුච්ඡanti. ඔව්හු මාරයාගෙන් නොමිදෙත්. මුත්තෝ අහං සබ්බ පාපේහි. අහං මම සියලු පාපයන්ගෙන් සියලු කෙලෙස් පාපයන්ගෙන් මුත්තෝ මිදුනේ. මොන විදියට? එතකොට මේ පද පංචමී. සබ්බ දුක්ඛස්මා මාර බන්ධන මච්චුනා සබ්බ පාපේහි. ඒ පද පංචමියෙන් තියෙන්නේ. ඒ හේතුව මොකද? මිදීම් අර්ථයේ පදයක් තියෙන නිසා. එතකොට මිදින්නේ කුමකින්ද? ඒ පදය පංචමියෙන් එන්නේ. ඔන්න ඊට පස්සේ හේතු අර්ථයේ. හේතු අර්ථයෙහි විකප්පේන විකල්පයෙන් පංචමී වෙනවා.
විකල්පයෙන් එතකොට පංචමේ විභක්තිය යෙදෙන්න පුළුවන්. ඒ කියන්නේ තවත් විභක්තිවල යෙදෙනවා කියන එක. එතකොට විකල්පයෙන් පංචමී වෙන්න පුළුවන්, තවත් විභක්ති වෙන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ විස්තර කරනවා. කස්මා හේතුනා, කවර හේතුවකින්, කිං කාරණා, ඒ කියන්නේ කුමන කාරණයකින්, කේන හේතුනා, කවර හේතුවකින්, කිස්ස හේතු, ඒ කියන්නේ කවර හේතුවකින්. එතන ဒုတိယා තတိယා චතුත්ති ඊට අමතරව පංචමියක් තියෙනවා. දැන් මේ කියපු සූත්‍රයෙන් පංචමිය, ඊට අමතරව විකල්පයෙන් ဒုတိယා තတိယා චතුත්ති කියන විභක්ති ටිකක් තියෙනවා. කවර හේතු කියන්නේ හේතු අර්ථයේ, කවර හේතුවකින් කියන එක. ඊළඟ යෙදීම විවිත්තත්තේ, වෙන්වීම් අර්ථයෙහි, විවිච්ඡේව කාමේහි, කාමයන්ගෙන් වෙන්වම. එතන කාමේහි කියන පදේ පංචමියට ආවා විවිච්ඡේව කියන වචනේ නිසා, විවිච්ඡ කියන වචනේ නිසා, විවිච්ඡ වෙන්වීම් අර්ථයේ විවිච්ඡ පදේ නිසා. ඔන්න ඊළඟට ප්‍රමාණ අත්තේ, ප්‍රමාණ අර්ථයෙහි දීගසෝ නව විදත්තියෝ, දිගින් වියත් නවයකි. එතකොට අන්නේ ඒ ප්‍රමාණය ගැන කියවෙන පදය, ප්‍රමාණය මනින්ද අපි කියන්නේ දිගින්ද පළලින්ද, අන්න ඒ පදේ දිගද පළලද උසද කියලා අන්න ඒ කියන පදේ පංචමියෙන් එන්නේ. එතකොට මෙතන සෝ කියන පදේ ආපු විදිය ගැන ඊළඟට කියනවා. දීගසෝ කියන්නේ පංචමී පදයක්. අර තෝ ප්‍රත්‍ය වගේම පංචමී සෝ ප්‍රත්‍යකුත් තියෙනවා. ඒක එන්නේ ඔන්න ඊළඟට විස්තර කරනවා. දීගෝරේහි ඉති, දීගෝරේහි යන ආදේශ විධාන සූත්‍රයෙන් ස්මාත්සෝ පංචමී විභක්ති ස්මාපත්‍යත සෝ ආදේශය වේ. දොර දීගස්මා කියන එක තමයි දීගසෝ කියලා කියන්නේ. දීගස්මා කියන අර්ථය. එතකොට ඒ දිගින් කියන එකයි තේරුම. එතකොට පළලින් කියලා කිව්වත් ඒ පංචමී පදයක්. පුතුලතු කියලා අපි පාලියෙන් කියනවා. පුතුලතු පළලින්. එතකොට උබ්බේදතු උසින්, උසින් කියන්නේ උබ්බේදතු. ඔන්න විදිය උදාහරණ යදෙනවා. ඔන්න ඊට පස්සේ තවත් යෙදීම් කීපයක් ඊ ටිකක් බලාගෙන යමු. කුබ්බ යෝගී, කුබ්බ ශබ්දයේ යෝගයෙහි උදාහරණ දක්වනු ලැබේ. කුබ්බේව සම්බෝධා, සම්බෝධා සම්්‍යක් සම්බෝධියට බෝධියෙන් කුබ්බේව පළමුවම, ඒ කියන්නේ කලින්ම කියන අර්ථය. මෙතන කුබ්බ කියලා අදහස් කලේ කලින් කියන අර්ථය. ඔව්, කියන්නේ බුද්ධත්වයට පෙර කියන එකයි තේරෙන්නේ. පුබ්බෝ අත්‍ර, අපි මෙතන කියමු අත්‍ර මේ උදාහරණයෙහි පුබ්බෝ, පුබ්බ ශබ්දය පඨමත්වෝ පළමුවම, එහෙම නැත්නම් කලින්ම යන අර්ථයි. එතකොට මේකේ විස්තර කරනවා ටීකාවෙත් දිසාත්තං වාරේති කියලා. එතකොට මේකෙන් කුබ්බ කියන පෙරදිග කියන අර්ථය නෙමෙයි මෙතන ගන්නෙ. නැගෙනහිර කියන අර්ථය නෙමෙයි. මේ දිශා අර්ථය මෙතන වළක්වනවා. දිශා අර්ථය වෙනුවට ඊට කලින් කියන අර්ථයේ යෙදුණු කුබ්බ ශබ්දයයි ගන්න. කුබ්බ ශබ්දයේ ඒ කලින් කියන අර්ථය තමයි මෙතෙන් අදාළ. පෙරදිග කියන අර්ථය නෙමෙයි. ඊළඟට ඔන්න ඊළඟ යෙදීම බන්ධනත්ති බැඳීම් අර්ථයෙහි ඉන විසයේ ණය විසයෙහි උදාහරණ දක්වනු ලැබේ. සතස්මා බද්ධෝ සියයකින් බඳිනා ලද්දේ සතේන වා සතේන බද්ධෝ යයි හෝ යෙදේ. පක්කේ තතිය දෙවෙනි පක්ෂයෙහි තතියා විභක්තිය වේ. ඒ කියන්නේ සියයකින් බඳිනා ලද්දේ, මේ කියන්නේ දඩයක් ගහලා කියන වගේ අර්ථයක් නේ. එතකොට ඉන විශේ බැඳීම් අර්ථයේ එහෙම නැත්නම් ණයයි කියන අර්ථය. සියයකින් බැඳුනේ බැඳීම සතස්මා බද්ධු සියයකින් බඳිනා ලද්දේ. එතකොට වාක්‍යයක යෙදුනම තමයි අපිට මේ කාර්තේ හරියට පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟ උදාහරණේ ගුණ වචනේ. ගුණ වචනයෙහි උදාහරණ දක්වනු ලැබේ. ඉස්සරියා ජනං රක්ඛති රාජා. රාජා රජතිමේ ඉස්සරියා ඓශ්චර්යයෙන් ජනං රක්ඛති ජනයා රකි. මේ උදාහරණයක් තියෙන්නේ අර බැඳීම් අර්ථයටත් උදාහරණයක් පෙන්නනවා. සතස්මා බද්ධෝ නරෝ රඤ්ඤා රජු විසින් මිනිසාව සියයකින් බඳිනා ලද්දේ, කියන්නේ සියයක් දඩ ගහලා රජතුමා විසින් මිනිසාව සියයකින් බඳිනා ලද්දේ. පැහැදිලිද? ඒක දඩයක් ගහලා කියන්නේ ණයක් වගේ. ඒකට ඊට පස්සේ ඉතින් ගෙවන්න ඕනේ. සියයක දඩයක් ගහලා. මේ රුපියල් 100ක් නෙමෙයි මේ කහවණු 100ක් වගේ එකක් ඔය කියන්නේ. ඔන්න ඊට පස්සේ ගුණ වචන ය කියන එක ගැන මේ කියන්නේ. ඒ ගුණ වචනයේදී පංචනියක් හරි තතියාවක් හරි යෙදෙනවා. මෙතන ගුණ වචනය කියලා කිව්වේ ඵල සාධන හේතු භූතස්ස ගුණස්ස වචනේ. ගුණස්ස වචනං ගුණ වචනං කියලා. ඒ කියන්නේ ඒ ප්‍රතිඵලය නිපදවන්න හේතු භූත වූ ගුණය කියන එකයි තේරුම. මොකක්ද ප්‍රතිඵලය? මෙතන තියෙන උදාහරණය තමයි රාජා ඉස්සරියා ජනං රක්කති. මේ ජනතාව රකින්නවා කියන ඵලය ඇති කරන්න හේතු භූත උනේ මෙන්න මේ ඉසුරුමත් භාවයේ රජතුමාගේ. ඒ රජතුමාගේ ඓශ්චර්යය තිබ්බේ නැත්නම්, ඉසුරුමත් බව තිබ්බේ නැත්නම් ජනතාව රකින්න බෑ. අන්න එහෙමනම් මෙන්න මේ ඉසුරුමත් භාවය ගැන කියවෙන මේ පදයෙන් ඒ ගුණය ගැන කියවෙන පදය පංචමියට එනවා. එතකොට ඒ විදිහටමයි මේ සීලතෝනම් පසංසන්ති. සීලයෙන් ඔහුට ප්‍රශංසා කරත්. එතකොට මේ ප්‍රශංසා කරනවා කියන ක්‍රියාව ඇති කරන්න ඒ ඵලය සාධනය කරන කරන්න හේතු භූත වුණ ගුණය තමයි සීලය. සීලය හේතුවෙන් තමයි ප්‍රශංසා කරන්නේ. එහෙමනම් අන්නේ ප්‍රශංසාව කරන්න හේතු භූත වුණ සීලය කියන පදය පංචමියට එනවා. වැඩි ඊළඟ යෙදීම බලාගෙන යමු. පංහේ ප්‍රශ්නයක් කියවෙන කල්හිද කත නීච විසඳීමක් හැඟෙන කල්හිද ත්වාලෝපේ ත්වාප්‍රත්‍ය ලෝපයක් ඇති කල්හි කම්ම අධිකරණේ කර්මකාරක ආධාරකාරක විෂයෙහි අපාදානයට උදාහරණ කියනු ලැබේ. අභිධම්මා පුච්ඡන්ති. අභිධර්මයෙන් විචාරත්. එතකොට මේක අභිධම්මං අභිධම්මේනවා. අභිධම්මං පුච්ඡන්ති අභිධම්මේන පුච්ඡන්ති යයි හෝ ဒုတိယා තතියාවෙන් විකල්පයෙන් වේ. අභිධම්මා කතයන්ති අභිධම්ම අභිධර්මයෙන් විසඳත්. අභිධම්මං අභිධම්මේනවා. අභිධම්මං කතයන්ති අභිධම්මේන කතයන්ති යයි හෝ පක්කේ විකල්ප පක්ෂයෙහි ဒုတိယා තතියාච ဒုတိယාවද තතියාවද වේ. අත්‍ර මිහි කතනං විසජ්ජනං කතනය එහෙම නැත්නම් කීම යනු විසඳීමයි. ත්වාලෝපේ ඉතිකින් ත්වාලෝපයෙහි පංචමිය වේ යයි කීවේ කුමටද? අභිධම්මං සුත්වා පුච්ඡන්ති අභිධම්මේ තත්වා පුච්ඡන්ති අභිධම්මං පටිත්වා කතයන්ති අභිධර්මය කියවා විසඳත් වා එසේ නැතහොත් අභිධම්මේ තත්වා කතයන්ති අභිධර්මයෙහි පිහිටා විසඳත් යනාදී උදාහරණයන්හි පූර්වක්‍රියා ත්වා ප්‍රත්‍ය සහිත වූ පදය ලොක් නො වූ බැවින් පංචමිය නොවේ. ඒ කීවේ මොකක්ද? ඔන්න ප්‍රශ්නයක් අහන අවස්ථාවක එහෙම නැත්නම් විසඳනවායි කියන අවස්ථාවක කොහොමද වෙන්නේ? උදාහරණයක් ගත්තම පළවෙනි එක අභිධම්මා පුච්ඡන්ති කියලායි තිබුණේ. අපි ගමු වික්කු කියලා ගමු. වික්කු භික්ෂුන් වහන්සේලා අභිධම්මා එහෙම නැත්නම් අභිධම්මං එහෙම නැත්නම් අභිධම්මේන පුච්ඡන්ති. එතකොට මේ විදිහට මේ තිබුණු එකේ තේරුම මොකක්ද? මේ ටිකේ තේරුම මේ කියන්නේ එක්කෝ අභිධම්මේ තත්වා එහෙම නැත්නම්
අභිධම්මං සුත්වා. එහෙම නැත්නම් අභිධම්මේ තත්වා පුච්ඡන්ති කියන මේ අර්ථය තමයි මෙන්න මේකෙන් කියවෙන්නේ. මේ අර්ථ දෙකම ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන සුත්වා තත්වා කියන ත්වා ප්‍රත්‍යාන්ත පද ලොක් කරලා එහෙම ලොක් කළොත් ඉතිරි වෙන්නේ බික්ඛු අභිධම්මං පුච්ඡanti. අභිධම්මේ පුච්ඡanti කියලානේ. අන්න ඒක අපිට පංචමියෙන් තියන්නත් පුළුවන්. මේ අභිධම්මං කියලා තිබ්බ ဒုတိယා පදය හෝ කර්ම විෂයේ තිබ්බ පදය, එහෙම නැත්නම් අභිධම්මේ කියලා තිබ්බ ආධාර විෂයෙහි, එහෙම නැත්නම් සත්වනී පදය අපිට පංචමියෙන් තියන්න පුළුවන්. එතකොට අපි කියන්නේ බික්ඛු අභිධම්මා පුච්ඡanti. අභිධර්මයෙන් ਵਿਚාරත්. එතකොට මේකේ තේරුම අභිධර්මය අහලා ਵਿਚාරනවා. එහෙම නැත්නම් අභිධර්මයේ පිහිටලා ਵਿਚාරනවා කියන එක තමයි අභිධර්මයෙන් ਵਿਚාරත් කියන එකේ තේරුම. එතකොට ඒ පංචමියෙන් තියනවා වෙනුවට ඕනනම් ဒုတိယාවෙන් තියන්නත් පුළුවන්, තතියාවෙන් තියන්නත් පුළුවන්. බික්ඛු අභිධම්මං පුච්ඡanti අභිධම්මේන පුච්ඡanti කියලා කියන්න පුළුවන්. ඒ කොහොම කීවත් ඒකේ තේරුම මෙන්න මේ දෙක. ඒ කොයි විදියට කීවත් අභිධර්මය අසා හෙම නැත්නම් අභිධර්මයේ පිහිටා කියන එක තමයි තේරුම. පැහැදිලි. මතක තියාගත්තම හරි. එතකොට ඊළඟ එකත් එහෙමයි. ඊළඟ එක කතයන්ති කියලානේ තියෙන්නේ. පුච්ඡන්ති වෙනුවට කතයන්ති. ඒ කියන්නේ විසඳත් කියන එක. ඒකෙදි එතකොට අභිධර්මය අහලා විසඳනවා නෙවෙයි, අභිධර්මය කියවලා කතයන්ති. මේ තත්වාපදයටත් එළියෙන් මේ කියන්නේ රෝම. හරි. එතකොට මේකේ තේරුම භික්ෂුන් වහන්සේලා අභිධර්මය කියවලා, එහෙම නැත්නම් අභිධර්මයේ පිහිටලා පිළිතුරු දෙනවා. ඒ කියන අර්ථය අපිට කියන්න පුළුවන් පංචමියෙන්. බික්ඛු අභිධම්මා කතයන්ති. භික්ෂුන් වහන්සේලා අභිධර්මයෙන් විසඳත්. එහෙම නැත්නම් අභිධර්මය විසඳත්. අභිධම්මේන විසඳත්. අභිධම්මේන කතයන්ති. අභිධර්මයෙන් විසඳත්. ඔය විදිහට ඒ විභක්ති තුනෙන්ම කතයන්ති කියන එකත් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. හරි. ඊළඟ යෙදීම තෝ කත්තේ කරණ විසයේ ටිකක් යන අර්ථයෙහි එහෙම නැත්නම් තෝක අර්ථයෙහි කරන විෂයෙහි පංචමියට උදාහරණ කියනු ලැබේ. තෝකා මුච්චති ටිකකින් මිදෙයි, එහෙම නැත්නම් යන්තමින් බේරෙයි කියන අර්ථයෝය. තෝකේනවා තෝකේනයයි තතියාවෙන් හෝ වේ. පක්ඛේ විකල්ප පක්ෂයෙහි කරණේ තතියා කරණ අර්ථයෙහි තතියාව වේ. තෝකා මුත්තු ඒ විදිහට කියන්නේ නේද? යන්තමින් බේරුණා කියලා අපි කියන්නේ. තෝකේන මුත්තු. එහෙනම් තෝකා මුත්තු. මේ තියෙන්නේ තෝකේන මුත්තු. යන්තමින් බේරුණා. ඔන්න ඊළඟට අවසාන අර්ථය පංචමී විභක්ති. අකත්තරි කර්තු කාරකයෙන් පිටත තැන් පිටත් තැන්හි භාවාදී කාරකයන්හි නිච්ඡං නිට්ඨයෙන් අපාදාන කාරකය වේ. විපුලත්ත විපුල බැවින් යනු උදාහරණයි. විපුල බැවින් කියන පදේ භාවකාරකයි, කර්තෘකාරක නෙවෙයි. දැන් මේ කියවේ අකත්තරි කර්තෘකාරකයේ නොවන තැන්වලදී පංචමිය යෙදෙනවා. දැන් විපුලත්ත කියන්නේ විපුල බව කියන එකයි. ඒකේ පංචමී පදේ විපුලත්ත දෙදෙරින් විපුලත්ත බහුල බැවිනි. අපි ඔබට සිංහලෙන් තේරුම කියන්නේ බැවිනි. දෙදෙරින් ගාමං ගතත්ත ගමට ගිය බැවිනි. කම්මං කතත්ත කර්මය කළ බැවිනි. මොන විදියට පංචමියෙන් අර්ථය දෙදෙරින් ඒතොන්න පංචමී විභක්තියේ යෙදීම් ටික කතා කරලා ඉවරයි. මේ ටිකේ මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට සමහර උදේ ඉන්නත් යනවා. එනේ කිසිම ගැටලුවක් නැතුව ඒක එතනම විපුල දෙවිය කියන්නේ මහත් දෙවියන් ඒ වගේ කියන අර්ථය. කර්තෘකාරක නොවන තැන් භවකාරක යන්නේ මේක. කො ප්‍රශ්න නැහැ වගේ. ඔය ඉවරයි මේ කොටස ඉවරයි දැන්. හරි, එහෙමනම් ඇති නේද? ඊළඟ දවසේ අපි කාරක පාඩම ඉවර වෙනවා. එතකොට බාලාවතාරෙත් ඉවර වෙනවා. සාලෝ දෙන්නේ. බ්‍රහස්පතින්ද? ඔච්චර කාලයක් ගියාද අද? අතක් නෑ. අතක් නෑ.
නැහැ ඊට පස්සේ අප්‍රේල් වල වගේ පටන් ගන්නවා
අප්‍රේල් ලා
බලාගෙන පටන් ගන්නවා ඒක අරාස්මලාගේ පොත් එහෙම ඉවර වෙන ගන්ට කියන්නේ බලාපොරොත්තු පටන් ගන්න තුරු මේ විභාග ඉවර වෙන ගන්නේ ඊට පස්සේ නේද පටන් ගන්නේ මේ මාස වගේ වෙන්න පුළුවන් පොඩි කාලයක් ගියන එහෙමනම් ඉතින් හොඳයි නේ වැඩි කාලයක් ගියන අපිට නම් අවුරුදු දෙකකට වඩා ගියා ඉගෙන ගන්න කාලේ හරි එහෙමනම් අද දවසෙත් අපි පාලි භාෂාව ඉගෙන ගැනීම වශයෙන් ඒ ධර්ම කාරණා සාකච්ඡා කිරීම වශයෙන් මේ රැස් කරගන්න යුතු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලය අනුමෝදන් වෙන සෑම සියලු කෙනෙකුටම මේ කටයුතු වලට උපකාරක සෑම සියලු දෙනෙකුටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙන ප්‍රඥා පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.